වෙන්න පුළුවන්. එහෙම වුණත් මට කියන්න මේ ඉන්න ස්ථානේ සිග්නල් මදි. ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
සරණයි කොග්ගලගේ මහත්තය ඇතුළු සියලු දෙනාටම. කොග්ගලගේ මහත්තය, මේ මට හිතුණා දැන් මේ අපි මේ ලැබෙන අත්දැකීමකින් හොයාගෙන යනකොට ඒ තව ඒ ගැන විමසීම ගැන ඔබතුමාගෙන් පොඩි අදහස් කීපයක් ගත්තොත් හොඳයි කියලා. දැන් උදාහරණයකට දැන් මේ පැවැත්වෙන සාකච්ඡාව ගත්තොත්, දැන් මට කොග්ගලගේ මහත්තයා කියන හඳුනා ගැනීමක් තියෙනවා, සද්දේනුත් හඳුන ගන්න පුළුවන්. එතකොට ඒ දැන් එතෙන්දි බැරි වෙලාවත් මගේ කම්බීරි වෙලා තිබ්බා නම් එතකොට සාකච්ඡාව තාත්වික වෙන්නේ නැහැ. එතන ඒක තියෙනවා. හැබැයි මට මතකයි බුදුහාඳුරෝ කියනවා අර ඇස් සම්ද කරගත්තත් හරියන්නේ නැහැ අර ඒ වගේ එකක්. එතකොට ඒක එහෙමම එතනින් නිෂ්ප්‍රභා කරලා දාන්න පුළුවන්. නමුත් අපේ අර කලින් මට මතකයි ඔබතුමා එක සාකච්ඡා කරනකොට මේ අත්දැකීම අපේ අභ්‍යන්තර කලින් හදා කලින් මට ඒ වචන පොඩ්ඩක් මේ වුණොත් ඔබතුමා නිවැරදි කරන්න. කලින් හදාගත් අපේ හිතේ තියෙන චිත්‍රයක් වගේ අදහසක් තමයි තිබ්බේ ඒක නිසා කියලා. දැන් ඒක හොයාගෙන ගියොත් කොග්ගලගේ මහත්තයා, දැන් මට දැන් මෙතන තියෙන ගැටලුව, දැන් අපි හිතමු කොග්ගලගේ මහත්තයා කියලාත් මං අඳුනගත්තා, සද්දෙනුත් අඳුනගත්තා. එතකොට අපි මේ ඒ චිත්ත රූපය හැදෙන මූලික අවස්ථාවට ගියොත් එතෙන්දි ඒ චිත්තය හැදුනේ මුලින්ම මට කොග්ගලගේ මහත්තයා හම්බෙච්ච දවසත් එදායින් තමයි ඒක මෙව්වා වුනේ. හැබැයි එතෙන්දි ඒ චිත්තයක් හැදෙන්නේ කොහොමද කියලා බැලුවොත් කොග්ගලගේ මහත්තයා එතෙන්දි මට කොග්ගලගේ මහත්තයත් දෙයක් වෙලා පුද්ගලයෙක් වෙලා ඒ සද්දයි ඔක්කොමත් ඇත්ත වෙලා. එතකොට මට හිතෙනවා හරි එතන මගේ අවිද්‍යාව නොතිබුණා නම් ඒ චිත්‍රූපය හැදෙන්නේ නැහැ කියලා. හැබැයි මට ඒ අප්‍රෝච් එකේ පොඩි ගැටලුවක් දැනෙනවා කොග්ගලගේ මහත්තයා. දැන් අපි ගම්මුකෝ දැන් මේ මොහොතේ විමසනකොට දැන් පටිච්ච සම්පාදය වගේ එකකට නම් මේ ඇති කල්ලි මේ වෙන්න එපැ. එතකොට නිකන් මට හිතෙනවා දැන් අර අප්‍රෝච් එකත් නිකන් අර අතීතයට යෑමක් නේ, ජම්ප් කිරිල්ලක් වගේ එකක් නේ වෙන්නේ. එතන ගැටලුවක් තියෙනවා කියලා පැහැදිලිවම තේරෙනවා. එතකොට මට තියෙන ගැටලුව තමයි ඒ අර අපි කලින් සාකච්ඡා කරපු ඒ චිත්ත රූපය කියන අප්‍රෝච් එක ස්ටිල් වැලිඩ් ඉද්ද කියන එක තමයි ඔබතුමාගෙන් දැනගන්නත් ඕනි. ඒ වගේම තව ටිකක් මේක විමසන්න කරුණු කාරණා පොඩ්ඩක් කියන්න පුළුවන් නම් ඒකත් උපකාර වෙයි කියලා හිතෙනවා. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. එතකොට අපි යමක් දැක්කහම අඳුර ගැනීම නැත්නම් සද්දයක් ඇහුණහම අඳුර ගන්නවා. එතකොට ඔය මේ මොකද්ද කියලා දැන ගන්නවා. ඒ දැන ගැනීම එකක්, එක පැත්තකින් බලන්න පුළුවන්. මේ දැකීම නිසයි අඳුරගත්තේ, ඇසීම නිසයි අඳුරගත්තේ, දැනීම දැන ගැනීම නිසයි එහෙම දැනගත්තේ කියලා එක පැත්තකින්. ඊළඟට අනිත් පැත්තෙන් අපි හේතු හොයනවා. ඒ අඳුන ගන්න නම් අතීත අත්දැකීම තියෙන්න ඕන. අඳුන ගන්න නම් අතීත අත්දැකීම තියෙන්න ඕන. දැන් ඒ සොයන එක, එතකොට ඒක ඇත්ත නැත්නම් එහෙම අඳුර ගන්න බෑනේ. මාව කියලා අඳුර ගන්න නම් ඔබතුමා ඊට කලින් මාව දැනගෙන ඉන්න ඕන. කවුද කියලා දන්නේ නෑනේ. ඒකට අපි දන්න දෙයින් තමයි අඳුර ගන්න. දැන් ඕකම අපි දැම්මොත් අපේ උපමාවට අර වතුරේ ඉන්න බල්ලා. දැන් බල්ලා වතුරට එබෙනකොට බල්ලෙක් පේනවා. ඒකට ඊට කලින් දවසක ඒ බල්ලට නමක් දාලා තිබුණා නම් එහෙම දෙවෙනි සැරේ දකින්නකොට මොකද වෙන්නේ? නෑ, ඒ නම මතක් වෙනවා, මේ දකින්නේ මෙයා. ඒ වගේම තමයි දැන් ඒ බල්ලෙක් දකින්නකොට මේ බල්ලෙක් කියලා අඳුරගත්තේ ඇයි, මේ හරකෙක් කියලා අඳුරගත්තේ නැත්තේ කියන ඒ ගතියත් එන්න පුළුවන්. රට ඇයි මෙහෙම අඳුනාගත්තේ, මේ කාවද අඳුනාගත්තේ. දැන් අපි අඳුර ගත්තු හැටි නැත්තම් මෙහෙම මෙහෙම කියලා දැනගත්තු හැටි යන්න දැන් හොයන්න යනවා. ඒක හරියට ඔබතුමාට තේරෙනවද? දැන් අර මම ඒ උපමාව ගත්තේ ඒ වතුරේ බල්ලා සුදු බල්ලෙක් නැත්තම් මෙයාට අපි ටොමියා හරි මොකක් හරි කියනවා. මේ මෙයා දැන් අපි බලනවා ඒ නම දැම්මේ කොහොමද, ඒ සංඥාව දැම්මේ කොහොමද. ඔකම තමයි දිගින් දිගට යන්න පුළුවන්. මේ බල්ලට බඩගිනිද දන්නේ, මේ බල්ලා හොරෙක්ද දන්නේ, සිල්වත් කෙනෙක්ද දන්නේ. ඔහොමම ඔය අපේ ඒක අල්ලගෙන දිගින් දිගට යන එකේ ඊළඟට අපි විමසනවා මේවා මේවා වෙන්නේ කොහොමද කියන එක. එතකොට ඒ බලන්න ඒ විමසීම ඒක අනුව හිතුවොත් ඔබතුමා අහන ප්‍රශ්නේ දැන් ඒ බල්ලෙක් කියලා දැනගත්තේ කොහොමද? එතකොට අපි ඒ අරමුණ බාර අරන් ඊට පස්සේ කරන වැඩ ටික, දැන් මම කරන වැඩ ටික තමයි ඔය. ඒක ඇතුලේ තියෙන ඒවා වෙන්නේ කොහොමද කියලා අහනවා. අදහස මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔක මම කිව්වේ අර දැන් කම්පියුටර් ගේම් එකක් ඕන් කරගෙන ඒකේ මම රේස් එකක් නම් කාර් රේස් එකක් නම් මේ මගේ කාර් එක, අර කාර්යාගේ කාර් එක, මේක රතු පාට කාර් එකක්, මේක මේ වගේ මොඩල් එකක්, අරවා මේවා අපි දානවනේ. දැන් කවුරු හරි අහනවා ඒක එයාගේ කාර් එක කියලා දැනගත්තේ කොහොමද, මේක මේ මොඩල් එක කියලා දැනගත්තේ කොහොමද? අන්න එහෙම අහනකොට නැත්තම් මේ හීන ඇතුලේ තියෙන සිද්ධි දැන් අඳුරගන්නේ කොහොමද කියලා අහන. ඒකට හේතු දක්වන්න පුළුවන් ඉතින් අතීත අත්දැකීම. දැන් බලන්න ඒ අතීත කියනකොටම එක පැත්තකින් දැන් ලෝකෙට අහුවිලා, කාලෙට අහුවිලා කියන එක තියෙනවනේ. එතකොට අපිට ආයේ පේන්නේ නැහැ මේ ලෝකෙ ඇතුළට රිංගගෙන. ඒක ඇතුලේ දැන් ඒක උනේ කොහොමද, මේක උනේ කොහොමද කියලා අපි හේතු දක්වනවා. ඒ හේතු හරි වෙන්න පුළුවන්, ඒවා වැරදි කියනවා නෙවෙයි. හැබැයි ඒ හේතු දැක්වීමම ආපහු මේ පරීක්ෂණය එතර වෙන දර්ශනේද නැත්නම් අර තියෙන ඒවා තව තව හොයාගන්න අර විද්‍යාඥයෝ කරන්නේ ඒක පරීක්ෂණ කර කර මේක පරමාණු වලින් ඇතිලාද, මේවා වෙනස් වෙනවද, මේ ශක්තියත් බාරව මේවා කොන්තරද කිය කියා ඒ හොයනවනේ. දැන් ඒවා එකක්වත් වැරදි කියන්න බෑ. කියන්න පුළුවන් එකම දේ තමයි ඕවා ලෝකෙට අයිති. මොකද ලෝකෙට අයිති කියන්නේ? අපේ අවිද්‍යාවෙන් සකස් කරගත්තු දේ ගැනයි දැන් හොයන්නේ. ඒවයි මොන විස්තර කිව්වත් අර සකස් කිරීම සංස්කරණයට යටත් වෙලානේ. අර ඒ මූලික සකස් කරගත්තු දෙයක්. අවිද්‍යාව මත ලැබෙන දෙයක් කියන ඒ කරුණ අමතක වෙලා නේද? අතනින් බැලුවත් මම හිතන්නේ ඔක්කොටම මේ උත්තර ටික ලැබෙයි කියලා. තෙරුවන් සරණයි.
එතකොට දැන් අපි දැන් ලැබෙන අත්දැකීම අනුව හොයාගෙන යනකොට නිකමට දැන් අපිට දැන් මේ මොහොත ගැන මෙව්ව කළොත් ඒ ලැබෙන අත්දැකීම මේ ඉඳා බෑ අර නිකන් එක තැනක දැන් අපිම දාගත්ත අවිද්‍යාවක් නිසා වගේ කියන හැඟීමකට එනවා කියලා මට හිතෙනවා. නිකන් මේ කොහොමද ඒක කියන්නේ මේ දැන් අපි හිතමුකෝ දැන් මේ අවස්ථාවේ දැන් ඔය ඔක්කොම තාත්වික වුණේ මගේ මේ මං ඒක බාරගත්ත හින්දා මගේ මේ සබ්දයක් කරගත්ත නිසානේ. එතකොට ඕක තවදුරටත් ඔය ගැනම මෙව්වා වෙනකොට අන්තිමට නිකන් මේක මේ මොහොතේ ඇත් වෙච්ච අවිද්‍යාවක් වගේ තැනක හිර වෙනවා වගේ අදහසක් වෙනවා. ඒ ගැන පොඩ්ඩක් කමෙන්ට් කරන්න පුළුවන්ද?
අතන මං දැන් පෙන්නන්න උත්සාහ කළේ අවිද්‍යාවට අහු වෙලාමයි ඔය හොයන්නේ, ලෝකෙට අහු වෙලාම. ඒක තමයි අර අපි අර දේශනාවෙන් කිව්ව රූපයේ බැසගෙන ඉවරයි, අභිනිවේස වෙලා ඉවරයි, ලං වෙලා ඉවරයි, අල්ලගෙන ඉවරයි. උපය උපාදාන අභිනිවේස විනිබද්ධ කියන මට්ටමට ගිහිල්ලා ඉවරයි ඒකේ විස්තර කතා කිරීමදී. දැන් අපිට ලං වෙන්න පුළුවන් වෙලා නැත්නම් උපය උපාදාන ඒක බාර අරගෙන ඒකේ විස්තරේනේ. දැන් මේක උනේ කොහොමද, මේක උනේ කොහොමද කියලා හොයන්න යන ඔන්න ඔය බාර ගන්න ගතියම, ඒ බාර ගන්න ගතියම මේ එතනම දැක්කොත්, ඒ කියන්නේ ඒ සංස්කරණේ බවම දැක්කොත්, මේ හීනයක් බවම දැක්කොත් එතනින් එහාට කතාවක් තියෙයිද? සංස්කරණය බව දැක්කොත් ආයේ මේක උනේ කොහොමද, මේකට දෙන්නම මොකද්ද, මේ රව මේවා ඔය වගේ මේ ඒ ඒ එතනින්ම කතාව ඉවරයි නේද? කතා කරන්න දෙයක් පිටින් ඕනනේ කතා කරන්න.
ඒක පැහැදිලි. දැන් මේ දැන් ඕක සංස්කරණයක් කියලා හරි දැනගන්න මොකක් හරි දැන් ඕක අපිට නිකන් වචන ටිකකින් දැම්මට අපිට දැන් මේක මේ තාත්වික වෙන්නේ නැහැනේ. මේක දැන් ඒක අත්දැකීමෙන්ම අපිට එන්න එපා මේක සංස්කරණයක් කියන එක. ඒක අන්න එතන තමයි මම මේ විමසන්නේ.
හැබැයි ඒ විමසන්න ඕන සංස්කරණය වෙන හැටි මිසක් සංස්කරණය උනදී අල්ලගෙන ඒකේ විස්තර දෙමින් ඒක පිළිගන්නා නේද?
ඒක පිළිගන්න.
හැටි හොයන්න ඕන මිසක් වතුරේ බල්ල ගැන විස්තර හොයලා හරියන්නේ නෑ.
ඔව්.
අන්න එතන තමයි අර සකස් වීම, සකස් වෙන බව, සකස් වෙන බවට නුවණ යෙදුනොත් දැන් සකස් වුණ දේවල් ගැන කතාවක් නැති වෙනවා. හරි. අපේ අපේ පුරුද්ද තමයි අපි අපිට ප්‍රකට ඉතින් සකස් වුණ දේනේ, ලැබුණ දේනේ. එතකොට ඒ ඒක අල්ලගෙන ඒකේ විස්තර තමයි හොය. අන්න ඔතන තමයි ඒ නුවණ පිහිටන්න තැනක් තියෙන්නේ. සකස් වීම කියන තැන සමුදය, සමුදයෝ සමුදයෝ කියලා කියන්නේ. එතකොට ඒ ඒ තුල එතන ගියාට කතාව යෙදෙන්නේ සමුදය කියනකොට. වතුරේ බල්ලාගෙන කතාව නෑනේ. සකස් වෙන හැටිනේ බලන්න.
හැබැයි පොග්ගලගේ මාත්‍ය දැන් ඔත්තන අපිට දැන් විමසන්න හරි මොකක් හරි කරන්න දැන් අපිට මුකුවක් පණව ගන්න බැරුව ඒත් බෑනේ මුකුත්. එතකොට යම් පණව ගැනීමක් කරන්නම සිද්ධ වෙනවා නේද සෙවිල්ල සඳහා. නැත්නම් මට දැන් ඔය ඔව් අර කය ඇති කල්ලි වගේ දාන්නෙත් ඒකමයි.
අය ඇති කල්හි හරියට හරි.
ඔව්. ඔව්.
අය තිබුණත් නේ විමසන්න පුළුවන් නැත්නම් ඉතින් මොකක් විමසන්නද?
ඔව්.
ඒ කතාව හරි. හැබැයි
ඔව්.
අපි විමසන්න ඕන කය ගැනද සමුදේද?
සමුදේ.
සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති.
ඔව්.
ඒ මොකද්ද දකින්න තියෙන්නේ සමුදය. සමුදය දකින්නවා කියන්නේ අර පටන්ගත්තු කයේ කතාව එතනින්ම ඉවරයි. හරි, ඒකයි මේක අර දර්ශනේ තියෙන දන්න දකින්න කෙනාටයි සතිපට්ඨාන කියන්නේ කියන්නේ. නේද?
ඔව්.
ඒ
ඒ කියන්නේ එතන ඒ අවබෝධය තියෙන්න ඕනේ නේද? දැන් මේක මේ මොකක් හරි විමසන්න ගත්තත් මේක අර කය ඇති කල්ලි, අතක් ඇති කල්ලි යන්න ඒ වගේ ඒ අවබෝධයෙන් විමසුවට කමක් නැහැ නේද? ඒ අවබෝධය ඇතුව. එහෙම.
ඔව් දැන් ඇති කල්හි කියන එකට එන්න නම් දහම ඇහිලා දැකලා තියෙනවා.
ඔව්. ඔව්.
නැත්තම් අපි ඒකට ලං වෙලා බැසගෙන මේක විමසන්නේ.
ඔව්. ඔව්.
ආන්න එතන ඒ ලංවීම බැස ගැනීම න උපේති න උපාදීයති. ඇත්ත තමයි මාර්ග කෘත්‍ය.
මාර්ග කෘත්‍ය.
ඒකයි මං කියේ ඔතන හොඳ තැනක් ඒක අපිට වරදින තැනක්මයි. ඔතේ අපි සමුදය කියලා අපි අරක අල්ලගෙන ඒක හැදුන හැටි ගන්න යනවා.
ඔව් ඔව්.
මෙතන නුවණ තියෙන්න ඕන දහම ඇහිලා දැක්කනම් අන්න ඒක තමයි දන්න දකින කියන කතාව. අලයට කිට්ටු වෙන්න බෑ. අලය කියන්නේ එක ඉක්මවා යෑමමයි සමුදය කියන්නේ. සමුදයට හිත පිහිටනකොට ඵලය ගැන කිසිම කතාවක් එන්න බෑ. ආවොත් ආයි පෙරදිලා ලෝකෙට අහු වෙලා. වතුර බැල්ල ඇත්ත කරගෙන. මම කිව්වොත් ටිකක් පැහැදිලි නැත්තම් හීනේ ඇත්තක් කරගෙන. නේද? එක ඇතුලේ තියෙන එක මේ ලෝකේ තියෙනවා කියලා අරගෙන. අන්න ඒක ගත්තට පස්සේ මොන විදිහට විමසුවත් ඊතර වෙන දහමට එන්න බෑනේ. දැන් ඔන්නෝක තමයි අන්නේ තීර්ථකයෝ කලේ. හරි.
එහෙමයි.
ඔව්. ඒ එතන තමයි ආර්ය ශ්‍රාවකයා වෙනස් වෙන තැන ඇත්තටම. ඒ ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක කියන වෙනසයි. දහම ඇහිලා ශ්‍රුතවත් වුණොත් විතරනේ ওই වෙනස. දැන් මේක කියනකොට හරි තේරුම් ගන්න පුළුවන්. ඇහිලා නැත්තං මේ කියන්නේ ඇහිලා නැත්තං එහෙමම කියන්නේ ඇහිලා නැත්තං දැකලා දැකලා නැති එක කොහොමද තියනවනේ ඇහිලා නැත්තං. ඒක දහමක් ඇහිලා නැති කෙනාගේ தත්වේ යාව අර මේ හම්බ වුණ දේ අත්දකපු දෙයින්මයි එයා
විමසන්නේ.
ඒකේ බැසගෙනමයි අයෝ මේ අභිනිවේස කතාව. උපය උපාදාන අභිනිවේස විනිබද්ද. හතරම වෙලා ඉවරයි. ඒකට බද්ධ වෙලාමයි ඒ බද්ධ වුණ බව තේරෙන්නේ නැහැ අපි විමසනකොට. ඊතන ඉතින් ඒක ඒක ගැනනේ ඒක හැදුන හැටි විමසන්නේ. ඒක හැදුන හැටි වුණාට ඒක සමුදය ධම්මානුපස්සී වෙන්නේ නැහැ. ඒකට ලං වුණ ගම. අල්ලගෙන ඉවරයි. ඔක හොඳ තැනක් ගන්න සීමට එන්න ඕන.
පැහැදිලි කොග්ගලි මහත්තයා ඔබතුමාට ගොඩාක් පිං. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ.
තෙරුවන් සරණයි.
එහෙනවා කියන්න
සර් මේ චේපචිත්ති කියන රසුරේන්ද්‍රයන් කතාවෙත් එතන අර මාර බන්ධන මේ බන්ධන පහකට මේ අහු වෙනවා කියලා මේ බන්ධන පහකින් බැඳගෙන ගෙනියනවා කියලා රසුර දෙවියෝ එතන සර් ඒ බන්ධන පහ කියන්නේ පංච උපාදානස්කන්ධයට සර්.
ඒවා ඉතින් ගැලපීම තමන්ට අයිති දෙයක්. ඕනම කරුණක් ඉතින් බුදුහාමුදුරෝ මතු කරන්නේ උපමා ගන්නේ දැන් අපිව අපි බැඳිලා තියෙන බන්ධනේ අන්නේ අසුර ඉන්ද්‍රියා බැඳපු බන්ධනයටත් වඩා සියුම් කියන එක පෙන්නන. ඒ බන්ධනේ
ඒකෙන් සේ එතකොට මේ පංච උපාදානස්කන්ධය කියලා තෙතන ගන්න බැරිද? එහෙම නැත්නම් ඊටත් වඩා සියුම් මාර බන්ධනය කියනවනේ.
ඒක දැන් බන්ධනේ නැහැටි බන්ධනය කියන කොටසයි.
එහෙමද?
බන්ධනය කියන අදහස ගන්න තියෙන්නේ.
එහෙමද?
අපි ස්ථානේ බන්ධනේ විස්තර නෙමෙයි කා මෙයාට බණින කොට තද වෙනවා. මේ යනකොට ලියනවා. පුරුල් වෙනවා.
එහෙමද?
ඒ ඒකත් අපි ඒකට දැසගෙන ඒකේ විස්තරය හැනවා මිසක් අර ඒක කොච්චර සියුම්ද කියන එකටත් වඩා සියුම් එකනේ දකින්න දුෂ්කරයි අපේ තියෙන බන්ධන. ඒකෙන් පංච උපාදානස්කන්ධය කියලාම ගන්න පුළුවන්. يعني තමා භව සත්තාය දකින්න එක රත්වලෝමෙන් අස්වලෝමයට විදිනවට වඩා දුෂ්කරයි කියලා කිව්වා. එච්චර සියුම් මේ මේ දකින්න එකට يعني ප්‍රඥාව හොඳටම එන්න ඕන. ඒ විතරක් නෙමෙයි තමන්ගේ අදහසකට ගලපනවා වෙන්නත් දැන් අනුගත වීම තුලමයි අමාව දකින්නේ. තමා බව එතනත් අපි බන්ධනේ තද වෙනවා ලිහෙනවා මේක කොච්චර සියුම්ද කියලා බන්ධනේ දැන් එයා ඒක බන්ධනේ ගැන හොයනවා කියලා හිතමු. එයාත් හොයයි බන්ධනේ ගැන. හැබැයි ඒ බන්ධනේ තහුණ තමාව එයාට දකින්න පුළුවන්ද? ඒක ඊටත් වඩා සියුම්. තමා බව නැත්තම් බන්ධනේට අහුවෙයිද?
එහෙමයි සර්. ඒක ඒක යර දෙපැත්තටම පෙන්නන මෙතන.
දෙපැත්තටම මේ බන්ධනෙන් බඳින්නත් බැහැ නේද?
එහෙමයි.
ඒ ඊතර වෙන දර්ශනී තුන ඔක ඒක විදිහට ඉතින් ඔහම හිතන්න පුළුවන්. ඔය දැන් මං කියේ මට දැන් ආපු අදහසක් විතරයි ඈ.
එහෙමයි.
ඒකමයි කියලා ඒක ගන්න පාඩම් කරගන්න නෙමෙයි. ඔය දැන් මට ආපු අදහසක් ඔය කි. පංච උපාදානස්කන්ධය කියනකොට එළියට ඇඟිල්ල දික් කරන්න බෑ.
එහෙම
තමා බව සක්කාය සතියත්වය ගැනයි කතා කරන්නේ. දැන් ඔබතුමිය අහුගත්ත ඒ බන්ධනේ පංච උපාදානස්කන්ධයද කියලා ওই දෙකම නිකන් මම දැනගන්න දේවල් වගේනේ.
එහෙමයි
සර්. බලුවත් මේක අහුවෙන්නේ නැහැ. අපි ආයේ බන්ධනේට අහුවෙලා. ඒක දෙයක් මේ අර ඒ සමස්තේම අර ඒකේ මම යෙදීම හැම එකේම මම යෙදීම තමයි අන්තිමට ඒ දැක්කොත් ඊතර වෙනවා නෑ ඊතර වෙන. හරි.
හරි.
බයි.
තේරුම් ගන්න.
තේරුම් ගන්න ડોક્ટર රවි. අවසරයි.
ඔව්.
මම කියන්න බලාපොරොත්තු වෙන්නේ සතියක් තිස්සේ මම ඉරියාපත භාවනාව පුරුදු කරා. ඉතින් මම එතනදී මට ලැබිච්ච අත්දැකීම් ගැන සාරාංශයක් කියන්න. මම ඉස්සෙල්ලාම මේ හිටගෙන ඉන්නවා කියන ඉරියව්ව බලන්න පටන් ගත්තා. මේ හැම එකක්ම මම ඉන්නවා කියන තැනින් තමයි පටන් ගත්තේ. එතකොට මම පටන් ගත්තේ ඔළුවේ ඉඳලා පාදාන්තයේ දක්වා, පාදාන්තයේ ඉඳලා ඔළුවේ හිස් මුද්‍ර දක්වා මේ ශරීරයේ අවකාශයේ පිහිටලා තියෙන හැටි ඔබ්සර්ව් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ හැම තැනම මගේ සිත ගෙනියලා කියන්නේ කයේ මන් සිත පිහිටවනවා හැම තැනම විට් එකින් විට එහෙම කරලා ඊට පස්සේ මට හරියටම දැනෙන තැන් හොයන්න පටන් ගත්තා. එතකොට හිටගෙන ඉන්නකොට පොළවයි අකුලයි ස්පර්ශ වෙන තැන් දෙක. ඒ දෙක දැනුණා ඊට අමතරව මම ඉන්නවා කියන හැඟීම දැනගත්තා. ඊට පස්සේ මම එතන විමර්ශනයක් කරා කොහොමද මම මේක දන්නේ කියලා. එතකොට මට දැනුණා හරි මම කයේ ස්පර්ශය දැනගෙන හිටියට ඒකෙන් මට දැනීමක් හැඟීමක් එනවා. හැබැයි දැන් මට මනස ඉදිරිපත් වෙලා කියනවා ඔය හිටගෙන ඉන්නකොට දැනෙන හැටි කියලා. එතකොට මම අර ඔබතුමා කියන වගේ ඒ සටහන සිතෙන් ලකුණු කරා පොලේක. එතකොට මට තේරුණා ත්‍රිකෝණාකාර පාදයක් තියෙනවා. ඒ පාදයේ මුදුනේ එක ඩොට් එකක් තියෙනවා. ඕක තමයි කියලා. ඊට පස්සේ මම එතනින් මේක මනසින් පිළිටුවා ගත්ත දෙයක් කියලා හිතුවා. ඒක දැක්කා. ඊට පස්සේ හිටගෙන ඉන්න එක අතහැරලා සමහර වෙලාවල් වලට මම සක්මන් කරන්න පටන් ගත්තා. සක්මන් කරනකොට මම කය පිහිටවලා කරේ. ඊට පස්සේ මම දැනගත්තා අර හිටගෙන ඉන්නවට වඩා වැඩි ශක්තියනවා සටහනේ කියලා. ඒ මොකද අර පතුල් දෙක පොළවේ වදින තැන් දෙක මාර්වෙන් මාර්වට යන්නේ. එතකොට එතනත් මම ඉන්නවා කියලා හැඟීමක් තිබුණා. ඒක තියෙන්නේ ගොඩක් උඩින් ඔළුව හරියට. ඊට පස්සේ මම ඒකත් හිතෙන් සටහන් කරා ඔබතුමා කියන වාගේ. එතකොට මට සටහන් දෙකක් ගහන්න උනා. දකුණු කකුල දෙක සටහනයි වම් කකුල දෙක සටහනයි. එතකොට ඒකත් මම මේකත් මේක මනසින් හදන දෙයක් කියලා දැනගත්තා. ඊට පස්සේ මම කියන්න හදන්නේ මම සක්මන ඉවර කරලා ගිහලා වාඩි වෙනවානේ. වාඩි වුණාම සටහන වෙනස් වෙන හැටි. අර වගේම අපි හිටවන මගේ සිහිය කයට කය ඔක්කොම ඔබ්සර්ව් කරනවා. එතකොට තැන් තැන් වල තියෙන විවිධාකාර දැනුම් කියන්න පුළුවන් ඒව දැනගන්නවා. එතකොට සක්මනට වඩා ටිකක් ලේසි වුණා වාඩි වුණාම මේක ඔබ්සර්ව් කරන්න. ඊට පස්සේ කෙරුවේ මම බැලුවා හොඳටම කය දිහා ආපහු ස්කෑන් කරා බොඩි එක. ඊට පස්සේ මට දැනෙන තැන් දෙකක් තිබුණා. කය ගිහිල්ලා මම මගේ බිම වාඩි වෙලා ඉන්නේ එතන කුෂන් එකක් තිබුණා. කුෂන් එකයි මගේ කයයි වැදෙන තැන් දෙකයි මට දැනෙන්නේ. ඒ දෙක දැන්නා. ඊට පස්සේ එතනත් මම ඔබ්සර්ව් කළා තව මොනවා හරි දෙයක් මට දැනෙනවා. එතනත් මට දැනුණා මම ඉන්නවා කියන ෆීලින් එක නැත්තම් හැඟීම නැත්තම් පොඩි චලනයක් ඒක හොඳට තේරෙන්න පටන් ගත්තා. එතනත් මගේ ඔබ්සර්වේෂන් එක තුනේ මට දැනුනේ කය හැබැයි දැන් මනස තමයි මේ ඔක්කොම මට සටහන් ගහලා දෙන්නේ කියලා. ඒ සටහනක් මම මනසින් හැදුවා. එතනත් තිබුණේ අර ත්‍රිකෝණාකාර පළවෙනි සටහන වගේමයි. හිටගත්ත සටහන වගේමයි වාඩි වුණා. හැබැයි ප්‍රමාණය වෙනස්. ඊට පස්සේ නිදා ගන්න ගිහිල්ලා. එතකොට සටහන සම්පූර්ණයෙන් වෙනස් වුණා. එතන ඇඳයි, يعني මෙට්ටයයි මගේ ඇඟයි දැනෙන තැන්. එතනත් මම කය පිහිටවලා තමයි සටහන හිට ගිහිල්ලා. ඊට පස්සේ මුළු ඇඟම නිකන් X-ray එකක් ගන්නවා. මේ හැමතැනම බලලා 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 අන්තිමට තීරණය කරා හැම අර තුන් වෙලාවටම වඩා දැන් වෙනස් සටහනක් තියෙනවා කියලා. ඒ මොකද ඇඳේ වදින තැන් ගොඩක් තිබුණා. ඒ වගේම හොඳට රිලැක්ස් කරා නිින්ද යනකම්ම බැලුවා. එතකොට මට තේරුණා මෙතන අර පළවෙනි තුනේ වගේම මම ඉන්නවා මට දැනෙනවා. ඒ දෙක එතනත් දිගටම තිබුණා. ඉතින් මට කියන්න ඕනේ මම මේ ඔක්කොම කරේ කය ඇති කල්හි කියන එකේ පිහිටලා. කය ඇති කල්හි කියන තැන. ඊට පස්සේ මම කය නැති කල්හි කියන තැනස නම් ගියේ නැහැ. මට වමනා තියෙන්නේ මගේ නිරීක්ෂණ මෙන්න මේ විදියට ගියා මුළු සතියක් තුළ කියලා. මට උපදේශයක් ලැබුණා ගොඩක් පින් ડોක්ටර් රවි.
ඔය අන්තිමට කියපු කය ඇති කල්හි කියලා, කය නැති කල්හි කියලා ගියේ නැහැ. එහෙම යන්න අවශ්‍ය නැහැ. ඇති කල්හි කියන එකේ අර්ථය දැක්කා. ඇති කල්හි කියන්නේ තියනවා නෙමෙයි. තිබුණොත් නේද? තියනවා නම්, කයක් තියනවා නම් මෙහෙම. ඒක දාන්න අර වතුරේ බල්ලෙක් ඉන්නවා නම් මෙහෙම.
එහෙමයි.
හරි. ඇති කල්හි. අර වතුරේ බල්ලෙක් ඉන්නවා නම් මේ බල්ලට තරහ ගිහිල්ලා බුරනවා. ඇති කල්ලිනේ බුරන්. එහෙම යෙදුන් නැත්තම් බුරන්න විදිහක් නැහැ නේද?
මම දෙතුන් කියන්නම දුකුණා. මම ඉස්සෙල්ලා පිටවපු කය නෙවෙයි, මනසින් ප්‍රොජෙක්ට් කරපු කය සම්පූර්ණ වෙනස් එකක්. එතකොට මට ප්‍රශ්නයක් ඇති වුණා, මං කලින් කය ඇති කල්ලි කියලා දැක්කට මේ දැන් මට ඒක වෙනස් කරන්න වුණා කියලා.
ඔව්. ඉස්සෙල්ලා තියෙන කයයි මනසෙන් ප්‍රොජෙක්ට් කරපු කයයි එකක් නෙවෙයි නේද?
නෙවෙයි, ඒක දැනගත්තා.
ඒ කියන්නේ ඒ දෙක දෙකක් කියලා දැනගත්තා.
දෙකක් කියලා හොඳටම දැනගත්තා.
ආයි මං ගහනවා. ඒ දෙක එකක් කියන තැනක හිටියා, දැන් ඒ දෙක දෙකක් නෙවෙයි දෙකක් කියලා හොඳටම දැනගත්තා. දැන් හරිද? දැනගත්තු දෙයක් තියෙනවා, දැනගත්තු මමත්
ඉන්නවානේ.
එතකොට එකක් කිව්වත් දෙකක් කිව්වත් ආයි ලෝකෙමයි.
ලෝකෙ ඉන්නගෙනම තමයි.
ඒකත්වය ද්වේතාව අපම ඒ ලෝකෙ. එතකොට ඇතිකල්හි තමයි ওই කතාව.
දෙකම ඇතිකල්හි.
එකක් කිව්වෙත් ඇතිකල්හි, දෙකක් කිව්වෙත් ඇතිකල්හි. අය මේ වගේ කිව්වෙත් ඇති කල්ලි, ඔක හීනයක් කිව්වෙත් ලැබෙන්නේ නැහැ කිව්වෙත් ඇති කල්හිම.
එහෙම
ඇති කල්හි කියන්නේ දැන් වතුරේ බල්ල ඇති කල්හි. ඇයි ඇති කල්හි උනේ? යමක් වුණා, අපිට කතා කරන්න යමක් බවට පත් වුණා නේද?
යමක් උනේ මගේ සංස්කරණය හරියට උනේ නැති නිසා.
යමක් උනේ සංස්කරණය වුණ හින්දා, සංස්කරණය එන බව දැක්කේ නැති හින්දා. එතකොට අපි දැන් ඉස්සෙල්ලාගේ පරුණ වලින්ම ගත්තා. දැන් හීනේ බලනවා, හීනේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා, හීනේ මෙන්න කවුද ශරීරයක් තියෙනවා මේ මෙයා කියලා අපි අඳුර ගන්නවා. හරි, ඊළඟට බලනවා මේ ඇහැරලා බලනවා කෝ එයා ඉන්නවද. දැන් එයා නැහැ. එතකොට ඒ දැකපු එක බොරුවක්. දැන් දැකපු එක බොරුවක් කියන්නේ දැකපු එක බාර අරන්ද නැද්ද? බොරුවක් කියන්නේ යමක් අහු වෙලා. දැන් යමක් අහුනේ හීනේ බලන හින්දා. දැන් බලන නිසයි දකින්නේ කියලා කතාවකුත් අපි ඉස්සර කතා කරලා ඇති නේද? බලන නිසයි, බලන නිසයි දැකී. ඒ හරි ගැඹුරු අදහස් තියෙන. බැලීම නැත්නම් දැකීම තියෙයිද කතාවත්? ඔව්, හීනයක් වුණත් බලන හින්දානේ ඒ ගැන කතාව තියෙන නේද?
සමහර හීන දැක්ක බවවත් මතක නෑනේ උදේ වෙනකොට.
මතක නැති එකේ අපිට වැඩක් නෑනේ. දැන් මතක තියෙන එකේනේ ප්‍රශ්නේ. මතක නැති ඒවා දන්නෙත් නෑනේ. ඒක එලස් කතාවක් නෑනේ නේද? අපිට මතක තියෙන ඒවා ගන්නකො. මතක තියෙන හීනේ දැන් බැලුවේ නැත්තම් මතක හිටීද? ලැබුණේ නැත්තම් මතක හිටීද? නෑ, කතා කරන්න පුළුවන් වෙයිද? අන්න අන්න බලන්න, ඒ නිමිති ඉතුරු උන හින්දානේ කතාව තියෙන්නේ. චක්කුණා රූපන් දිස්වා නිමිත්තක් ගාහි යෝති නේද? ඔක දර්ශනේ එක්ක මාර්ග කෘත්‍ය වෙන්නේ චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගාහි යෝති. නිමිති ග්‍රහණයක් වෙන්න බෑ. ඔකට අපි දැන් සකස් වෙන හැටි දැන් හීනේ බව දැනගෙන බලනකොට එහෙම බලන්න බෑ. ඒක වෙනම කතාවක්. ඒ බලන එක තමයි මාර්ග කෘත්‍ය කියන්නේ. හීනේ බව දැනගෙන හීනේ බලනවා. එහෙම වුණා නම් මාර්ග කෘත්‍ය. පස්සේ මේක හීනයක් කියලා දැන ගැනීම නෙවෙයි.
ඒ කියන්නේ එතන ඉරියාපතේ දැම්මොත් කාය හීනයක් බව, ඒ කියන්නේ කය කයක් බව දැනගෙන දැන් බලන්න.
අපිට ඉරියව්වක් හම්බ වෙනවා කියන්නේ. මම මෙහෙම වාඩි වෙලා ඉන්නවා කියන්නෙම ශරීරේ ලැබුණද නැද්ද? ලැබුණා. ශරීරේ තියෙන හැඩයනේ අපි ඉරියව්ව කියලා නමක් දෙන්නේ. ශරීරයක් නැති වුණා නම් අපිට හැඩයක් ඉරියව්වක් කියන්න පුළුවන් ඇයිද? බැ. එතකොට නැති වුණා නම් කියන්නේ ඥානයක් නේ. දැන් වතුරේ බල්ලෙක් ඉපදිලාම නැහැ කියන එක ඥානයක් නේ.
ඒක ඥානයක්.
ඒ ඥානේ තිබුණා නම් ඔය බල්ලා දැන් හිටගෙන ඉන්නවද, වාඩි වෙලා ඉන්නවද, කතාවක් අදාළද කියන්න පුළුවන්? ඒක ලෝකෙට ඇත්ත. ලෝකෙට ඇත්ත නාට ලෝකෙට කතාවක් තිබුණාට ආර්ය දර්ශනේ පෙරවීමේ දැන් කතාවක් කියෙදෙන්න විදිහක් නැහැ. කතාව ආවොත් ඒ ලං වෙලා නේද? අපි නිකන්වත් කියන්නේ නැහැ නේ. ඔය හීනේ ඉන්න බල්ලා මෙහෙම ඔය හීනෙන් දැක්ක ශරීරෙ මෙන්න මේ ඉරියව්වේ කියලාද කියන්නේ ඔය? නිකන් හිතන්නකො. මං හීනෙන් දැක්ක ශරීරේ වාඩි වෙලා ඉන්නවා කියලා කියනවා. දැන් තියෙන එකට.
නෑ.
එහෙම කියන්නවත් හිතෙන්නේ නැනේ
නේ.
නෑ. එහෙනම් අර ඇත්ත එක නෙවෙයිද?
ඇත්තටම ඒක දැක්කනේ මේ විදියට.
දැන් මනසට පේන එකනේ දැකලා තියෙන්නේ.
ඔව්.
මනසට පේන එක වෙන කෙනෙකුට පේනවද?
පේන්නේ නැහැ.
එන්න බෑනේ. එහෙනම් කියන්න වෙන්නේ මං හීනෙන් දැක්ක ශරීරේ නම් මෙන්න මේ ඉරියව්වේ තියෙන. එහෙම කිව්වොත් අර දැන් ඕක එකක්ද දෙකක්ද කතායිද?
නෑ.
ඔන්න ඔය වගේ එකක් නේ ඇති කල්හි කියන අදහස. ඇති කල්හි කියන එක හරියට දැක්කොත් එතන සතර ඥානෙ තියෙනවා. ඕකමයි අනිත්‍ය කියන්නේ. ලං වෙන්න බෑ, ලැබෙන්න බෑ. තේරුණාද?
තේරුණා.
හරි. කොට ඒකව ටිකක් මේ දර්ශනේ ඔක බුදුහාමුදුරුවෝ පෙන්නපු අනිත්‍ය සංඥාව නෙමෙයි. ඉති රූපම් මෙසේ රූපයයි කියන එකට නෙමෙයි. මේ රූපේ කියලා තමයි තාම කතා කරන්නේ.
ඔව්. මේ රූපේ තමයි පටන් ගත්තේ. ඊට පස්සේ දැන් මනසින් යදුවා මේ රූපේම තමයි මම කතා කරන්නේ.
ඔව්.
හැබැයි මනසින් හැදෙන හැටි ධර්මද්දුරට වැටුණා.
අර ඉස්සෙල්ලා සුනිල් මහත්තයා ඇහුවේ දැන් ඔය ඕක අපි අඳුරගත්තේ අතීත අත්දැකීමන් නිසානේ. දැන් ශරීරය දෙකත් අතීත අත්දැකීමක් නිසා ඉතින් කතාව හරි. තාම හරි වුණාට දැන් ඊතර වීමද ලෝකේ තව විස්තරයක් ලැබුණාද?
මම ලෝකේ විස්තරේ තමයි ඉන්නේ.
ලැබුණා. ලැබුණා නම් මම ඉන්නවද නැද්ද? කාටද ලැබුණේ? කවුද දැනගත්තේ?
මම
ඒ මේ ඊතර වෙන දර්ශනේ ඊතර වෙන මාර්ගය කියන්නේ කතාවක් කියෙදෙන්න විදිහක් නැහැ. නේද? දැන් අර නුවණ හරියට ආවනම් ඊනෙන් දකින ශරීරය නම් මෙන්න මේ ඉරියව්. අනවක තමයි ඇති කල්හි කියන එක. දැන් පැවැත්පත් දෙන්න පුළුවන්ද අපිට? කිසිම ලංගු නැහැ නේ. මේ ඒ හොඳයි. ඔන්නම ඒවා විමසන්න තව.
හොඳයි මයිකල් අපින් ડોක්ටර් කවි සරණ සරණයි.
පෙරවන් සරණයි.
පෙරවන් සරණයි සර්. මම
පෙරවන් සරණ
බලපු එකක් පතියේ තද ගතිය යන තද ගතිය මම මේ දැන් බලවට ඒක මම දැකපු වීඩියෝස් වගේ අල්ල ගැනීම හින්දා තද ගතිය ලැබුණා කියලා පෙරලා ඒක මගේ හිතේ අටගත්ත දෙයක්. ඒක මම දැනගත්ත දේ මම දැන මගේ හිතේ දැනගත්ත දේ එළිය තියෙන්නත් බෑ වෙනායකු දැනගන්නත් බෑ. ඒක මේ මම දැකපු හිණියක් වගේ කියන එක මට එතකොට පැහැදිලි වුණා. එතකොට මගේ හිතේ තියෙන දේ එළිය තිබුණා කියලා ගත්ත එකමයි මගේ නොදන්නකම මෝඩකම. එහෙම කියලා ඒක ධාතු වලින් හැදිච්ච දේවල් නෙමෙයි සකස් වීම. එතකොට හේ තුල වුණත් තද ගතිය තියෙන්න පුළුවන්. එතකොට ඒව හැදෙන සකස් වීම නිසා මේ ධාතු වලින් හැදිච්ච රූප නෙමෙයි කියන එක මට තේරුම් ගත්තා. ඒකවල සමුදය නොදන්න කම නිසා එළිය තියෙන දේල් දැනගත්තා කියලා මම ලෝකයක් හදාගෙන හිටියා කියලා තේරුම් ගත්තා. ඒකවල සමුදය දෙයක් හැටියට බාර අරගෙන තියෙනවා. ඒකට අපි ආයතන හයෙන්ම දකින්න දේවල් සීනියක් වගේ මුලාවක් ඒ වුණාට අපි ඒවක් කොම තියෙන දේවල් කියලා සැලකගෙන ඉන්නවා කියන එක මම දැන් තේරුම් ගත්තා. එච්චරට
ඔව් ඒ තේරුම් ගත්ත දේ නේද?
ඔව් ඒකකොට මම ආයතන හයෙන්ම අපි මේ දකින දේවල් ඔක්කොම මේ හීනේ තීනයක් දකින වගේ ඒ වුණාට ඒවා අපි එළියේ තියෙන දේවල් හැටියට සැලකගෙන ඉන්නවා අපිට පේන්නේ එහෙමයි කියන එක මම ඒකෙන් තේරුම් ගත්තා.
ඔව් වැඩේ තියෙන්නේ අන්න අතන දැන් මේවා ඔක්කොම හිතෙන් හදන දේවල් කියලා තේරුම් ගත්තා නේද? එළියේ තියෙන ඒවා නෙවෙයි.
එළියේ තියෙන ඒවා නෙමෙයි. එහෙමයි.
ඇයි හිතෙන් හදන්නේ? හිත හිත කොහෙද තියෙන්නේ? එළිය නැති වුණාට හිතේ තියෙනවා නේද?
හිතේ තියෙනවා. හිතේ තියෙනවා. අපි අර ඒවා දැකලා ඉස්සරින් ගම දැකලා කියලා පුරුද්දු නිසා මෙර පුරුද්දට ඒක දකින්නවා තියෙනවා කියලා හිතනවා.
ඒක තමයි. දැන් අර ඉස්සෙල්ලා මහත්තයාගේ ওই කතාව අපි මේක මෙහෙම කියලා දැනගන්නේ පෙර පුරුද්ද නිසානේ, පෙර සුර නිසා නේද?
එහෙමයි සර්. පෙර පුරුද්ද නිසා තමයි මේ දැනගන්නේ.
ඒ කතාව හරි, ඒක වැරදි නෙමෙයි. හැබැයි එතන අපිට කතා කරන්න දෙයක් ලැබුණානේ.
ඔව්.
අපිට සම්බන්ධ කරන්න දෙයක්
ලැබුණා.
ඔව්. ඒක වෙන්න බෑනේ. දැන් අපිට විස්තර ලැබිලා මේක ගැන.
එහෙමයි සර්.
ඔකේ, එළියේ නෙමෙයි හිතේ කියලා කාටද ලැබුණේ?
මට ලැබුණේ මට
ලැබුණානේ නේද? අන්න ඒක තේරෙනව නේද? එතන යදෙනවා කියන්නේ.
එහෙමයි.
මට තමයි අපි ඕක එළියේ නෙමෙයි හිතේ කියන්නත් ඒක ගැන දැනගන්න ඕනනේ. ඒක යමක් වෙලානේ කතාව එන්නේ නේද?
ඔව්. එහෙමයි.
එතකොට ඒක ගැන යමක් ගැන කතාව. දැන් යමක් ගැන කතාව කියන්නේ සමුදේ නෙවෙයි.
ඔව්.
කතාව කියන්නේ බල්ලා සකස් වුණ හැටි නෙවෙයි.
නෙවෙයි.
ඔය බල්ලා එළිය නෙමේ හිතේ තියෙන්නේ කිව්වහම බල්ලා ගැන කතාවක් නේ ඔය කරන්නේ. ඒක ඇයි බල්ලා ගැන ඔච්චර විස්තරයක් ඕන? අපි වතුරේ බලාගෙන අපි කියනවද ඔය කතාව? ඒ දෙන්නේ නැහැ නේ. බල්ලට කියනවා නම් කියන්න තියෙන්නේ නේද? එයාට නුවණ පහළ වුණොත් ඔය කතාව කියයි. හැබැයි ඒ නුවණ කියන්නේ තාම ඊතර වීම නෙවෙයි. තරවීම කියන්නේ දැන් අපිට බල්ලෙක් ගැන කතාවක් අදාළම නැහැ. මොකටද කතා නේද?
එහෙමයි.
දැන් ඔන්න තමන් ඉන්න තැන ඉස්සරහ මෙතන අලියෙක් නැහැ කියලා කාට හරි කියන්න ඕනද? ඉව්වත් මෙයාට පිස්සුවක් කියයි නේ. ඔව්. ඒක කතාව වැරදිද?
වැරදිත් නැහැ.
වැරදිත් නැහැ. වැරදි නැති වුණාට අනවශ්‍ය දෙයක් කතා කරනවා කියන්නේ ආයේ ඒ මොකක් හරි අල්ලගෙන නේද? අනේ අනවශ්‍ය කතාව තමයි ඉතින් අපි හීනයක් ගැන කතා කර කර ඉන්නවා කියන්නේ පිස්සුනේ. වෙන කාටවත් තේින් නැති එකක් ගැන ඔහේ කියෝ කියෝ ඉන්නවනම් නේද?
එහෙමයි.
එතකොට තමයි ඕක ඇති කල්හි නම් මෙන්න මෙහෙම කතා කරන්න පුළුවන්. එන ඇති කල්හි කතා තියෙනවා. හැබැයි ඇති කල්හි කියන කතාව කියන්න ලොකු ඥානයක් තියෙන්න ඕන. දැන් අපිට කියන්න පුළුවන් ඒ වතුරේ බල්ලා ඉන්නකන් නම් පුරන්න පුළුවන්. දැන් ඒ ඒ කල්හි කියන එක කියන්නේ යාගේ අර සතර ඥානයක් එක්ක.
ඒ එතකොට ඇති කල්හි කියනකොට තියෙන දෙයක් නෙමෙයි. තිබුණොත් කියන අදහස නෙමෙයි.
අන්න තිබුණොත් නෙමෙයි. තිබුණොත් කියන්නේ එහෙම කතාවක් නෙමෙයි. ඔන්න ඔතන හොල්මනක් හිටියොත් මෙහෙම බය වෙයි කියලා අපිට කියත හැකිනේ.
ආ එහෙමයි සේ.
ඉතින් ඒක කියනකොටම හොල්මනක් හදාගෙන බය වෙනවා නම් ඉතින් කියන අදහස ගන්නෙ නෑනේ නේ.
එහෙමයි.
මොකද්ද අදහස්? විය නොහැක්කක් කියන ඒ කියන්නේ විය නොහැක්කක් එක තමයි අර සතර ඥානය කියනකොට නිරෝධේ ඥානං එක තමයි ඉතුරු කතාව ඉන්නේ. අන්න එහෙම වුණොත් ලං වෙලා
නැහැ.
අපි නිරෝධේ ඥානය නැතුව ඒ ඒ කියන එකත් අල්ලගන්න. ඊනෙන් දැකපු එකත් අල්ලගන්නවා. ඊට පස්සේ ඒක හීනයක් ඒක බොරුවක් කියලා කියන්නේ නැහැ. ඒක බොරුවක් කියන එකයි මේ මේ ඊතර වීමයි දෙක. බලන්න ඕක හිතෙන් හදපු එකක් විතරයි එළියේ නැහැ කියන එකයි. කතාව යෙදුනේ නොදන්න කමට.
එහෙමයි.
ඒක දැක්කනා ඒ කතා කරන්නේ මොකද? නේද? නිරෝධ ධර්මයක් ගැන කතා කරන්නේ මොකද? කතා කරන්නේ ආපවුලක්. කාට හරි මුලාවේ ඉන්න කෙනාට පෙන්නලා දෙන්න මොනව හරි කියන්න පුළුවන්. දැන් බල්ලට අපිට කියන්න පුළුවන් ඔය නිකන් නොදන්න කමට බල්ලෙක් හැදෙනවා කියලා එයාට කියන්න පුළුවන්. අපිට අපිට තනියෙන් බල්ලෙක් ගැන හිතන්න අවශ්‍යතාවයක් තියෙනවද? නැහැනේ, උපදින්නේ නැහැනේ නේද? අදාළ නැහැනේ. කවුරු හරි මට්ටමේ ඉන්නවා නම් එයාට උන දේ අපිට කියන්න පුළුවන්. මේ ඇත්ත නොදන්න කමටනේ ඔක හම්බ වෙලා තියෙන්නේ වගේ එයාට විස්තර කරන්න පුළුවන්. අපි නිකන් ඕක කීකියා ඉන්නවා නම් අපිටත් පිස්සුනේ. දැන් ඔයා ගඟක් ඉස්සරහා වාඩි වෙලා, ලිඳක් පොකුණක් ඉස්සරහා වාඩි වෙලා, මෙතන බල්ලෙක් නෑ, මෙතන බල්ලෙක් නෑ කීකියා හිටියත් අහගෙන ඉන්න කෙනා මොකක් හිතයිද? ඒක තමයි ඇත්ත කතාව. එතකොට ඔන්න ඔය ඉතර වෙන දර්ශනය දර්ශනය පිරිසිදු කරගන්නයි මේ දහම ඇහෙන්න විමසන්න ඕන. හොඳයි, ඔය බලපු එක හොඳයි. දැන් ඒකෙත් තව එක තව ටිකක් ඇහෙන්න ඕන කියන එක තේරෙනව නේද?
එහෙමයි. ඒකට දැන් ඒකම අරගෙන බලන්න ඕනද නැත්නම් වෙන මොකක් හරි වුණත් ඇති කල්හි කියලා එහෙම බලන්න පුළුවන්?
ඒකම බලපු බලපු විදිහ පොඩ්ඩක් වෙනස් වෙනවා.
එහෙමයි.
වෙන එකක් වෙනවා නේද? කතාවම ඉතින් තමන්ගේ ශරීරේම ඕනම් ගන්න පුළුවන්. අර බලපු එකේ පොඩි අඩුවක් තියෙනවා කියන එක වැටහෙනවා නම් හරි.
ඒ තදගතිය කියන එකම අපහු ඒකෙන්ම බලන්න පුළුවන් නිසා.
අන්න හරි, මන්ට මේ අමතක වුණා. ඔබතුමේ තදගතිය තදගතිය එළියේ තියෙන එකක් නෙවෙයි හිතේ හදපු එකක් කියන එකයි. ශරීරයේ එළියේ තියෙන එකක් නෙවෙයි හිතේ හදපු එකක් කියන එකයි. බල්ලා වතුරේ ඉන්න එකෙක් නෙමෙයි හිතේ හදපු එකක් කියන එකයි වැඩි වෙනසක් නැහැ. තාම අපිට ඒව ගැන කතාවක් තියෙන්නේ ඇයි?
අතාවක් ඉන්නේ ඔය
නදන්න ගම නිසා නේද? මේ හරියටම ඒක නදන්න කම නිසානේ.
නදන්න කම නිසා.
නැත්තම් ඉතින් ඔබ ගැන කතා කරන්නේ මොකටද නේද?
එහෙමයි.
උපද්දගත්තු දෙයක් ගැනනේ කතා කරන්නේ. ඉතින් උපද්ද ගන්නෙ මොකටද? මේ නදන්න කම අවිද්‍යාව නිසානේ.
අවිද්‍යාව නිසා. එහෙමයි.
ඔව්. අන්න හරි. මෝඩ කමටනේ ලැබෙන්නේ. දෙරණා.
එහෙමයි.
අන්න නොදන්න කමටනේ ලැබෙන්නේ කියන අන්න ඒක බැලුවා නම් කතාවක් කළා නම් මොඩකමමයි කියන පැත්ත ටිකක් පේන්න ගන්න. හොඳයි. ඒක තව ටිකක් ඕන නම් හිතන්න. දැන් අපිට හීනෙන් ගින්දර ගිනි ගන්නවා පේනවා. දැන් උතන රස්නේ කියන කතාව මොන වගේ කතාවක්ද? අන්න ඒ වගේ ඒ නිකන් හැංගීම ගන්න මම කිව්වේ ටික. හැබැයි ඔන්න ඕවා විමසන එකමයි ඥාණය උපදින්න තියෙන්නේ. මොඩකම කියලා ඔක විමසන්න නැතුව ඉන්න එක නෙමෙයි. ඒ ඒ විමසපු කෙනාටයි ඔය ටික කියන්න පුළුවන්. ඔය ටික තේරෙන්නේ. කම්පැනිකින් අහගෙන ඉන්න කෙනාට ඔය කියන එකේ වැඩි වෙනසක් නැහැ. ඒ විමසපු කෙනාට ප්‍රඥාව අවදි වෙන්න හේතු වෙනවා. එක්කෙනෙක් ඔය විමසීම බොහොම හොඳයි. තව තව විමසන්න. හරි. ඒ විමසීම ඒකමයි විමසන්නේ. තව ඒකේ 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 පොඩි වෙනසක් වෙන්න විතරයි
තියෙන්නේ.
ඩොක්ටර් එතනදී ඩොක්ටර් සක්මන් භාවනා බුදුන් වහන්සේ දීලා තියෙන ඩොක්ටර් දැන් ඒ අපි කවදාවත් ඉපදිලාම නැති කයක් යොදාගෙන ඒ කයේ විලුඹ වැදෙන තැන් බැලීමේ පහසුතාවන් බැලීමේ මෝඩකම අපිටම මේ හේතු ගන්නන්න වගේද ඩොක්ටර්? එතනේ සක්මන් භාවා අපිට සක්මන් භාවනාව අපිට පනවලා තියෙන ඩොක්ටර් සමාවෙන් ඩොක්ටර්.
නෑ ඕක උත්තරේ දැනගෙන කරන්න බෑ. මේකටයි බුදුරෝ පැනෙව්වේ කියන එක දාගන්න යන්න එපා. කයක් තියෙනවා නම් ඕක කරන්න. දැනෙනවා නම් ඕක කරන්න. දැනෙන්නේ නැත්නම් කරන්න බෑනේ නේද? කයක් නැත්නම් කරන්න
බෑනේ. ඔව් ඩොක්ටර්. ඔව්.
ඒකට ඇවිදිනකොට දැනීමක් තියෙනවා නම් අන්න ඒකට සිහිය පිටන්න බෑ. ආරම්භි. හරිම වටිනා එකක් ඕක. ඒකයි මම ඕක දැම්මේ. කලිනුත් නිකන් කියලා ඇති මේ ඇවිදිනකොට පොඩ්ඩක් සිහිය තියාගන්න කියලා නේද? දැනෙන තැනටව ඒක තව ටිකක් හොඳට විස්තර ඇතුව ඕක තියෙනවා. ඒක ඕක සායෝගිකව කරන පිරිස් හරි ඉක්මනට මේ දැක්මට එනවා. ඒකට ඉස්සෙල්ලා අපි දාගන්න ගියොත් මේ නැති කයක් ගැන බලන්නයි මේක කරන්නේ කියලා ඒක හරියන්නේ නැහැ. අපිට අපි ඉන්න තැනින් පටන් ගන්න.
ආ ඔව් ඩොක්ටර්. මුලින් කයක් තියනවා නම්
සතුටර හිතන්න යන්න එපා. දැන් ඔන්න දැන් දැනීමක් තියෙනවා නේද? ඒ දැනීම දිහා බලන්න. මේ ශරීරේ නේ දැනෙන්නේ. ශරීරයක් නැත්තම් දැනෙන්න බෑ නේද? ඒ ශරීරේ කියලා හිතන්න යන්න එපා. අන්න කියලා හිතන්න යන්න එපා. ඒක සිතීමක් මිසක් දැකීමක් නෙවෙයි. එහිඳ වෙන්න ඕන එක මේකයි කියලා අහගෙන අපිට ඒක දාන්න බෑ. ඒ ප්‍රඥාවට අහු වෙන එක එන්න ප්‍රඥාව වැඩෙන්න ක්‍රියාවලියක් තමයි ඔය කියලා තියෙන්නේ. ඒ දැක්ම ඇති වෙන්න අවශ්‍ය වැඩපිළිවෙළන්නේ. නැත්නම් අපිට වෙන්නේ අර දැන් මේ කතා කරපු ඒ වයින් කියන්න ගියොත් ඉතින් කයක් කියලා දෙයක් නැහැ නේ. ඕක අර හීනෙන් ඇවිදින කයක් නේ. ඕක ඒ ඔතෙන්ට ගියාම ඒක ගැන බලලා වැඩක් නැහැ නේද? අපි බල්ලා හිතුවොත් දැන් වතුරේ බල්ලෙක් නැහැ නේ මේ කියන විදිහට. වතුරේ බල්ලා ඉන්නේ මදි මොඩ කමට නේ. ඉතින් බල්ලා ගැන හොයලා වැඩක් නැහැ නේ. එව්වේ නැත්නම් එයාට නුවණ ඇති වෙයිද? ප්‍රඥාව ඇති වෙයිද? ඒ දැක්ම එන්න වැඩපිළිවෙලක් මේ තියෙනවා. ඒතර වැඩපිළිවෙලේ අර දන්න ඒවා දාන්න යන්න එපා. අපි මොකුත් දන්නේ නැහැ. අපිට මෙන්න මේක තියෙනවා. දැන් දැනෙනවනේ. දැන් කයක් තියෙනවනේ. නැත්තම් කොහොමද දැනෙන්නේ? දැන් හුවත් මොන ඉරියව්වද ඉන්නේ කියලා රටක් ගාලා උත්තරේ දෙනවනේ නේද?
ඔව්
අන්න ඒතෙන්ද සිහිය පිහිටන්න මුලින්ම. ඒ සිහිය ඕන.
ડોક્ટર සමා වෙන්න. එතකොට ડોક્ટર සකස් වීමම විතරයි ડોક્ટર ප්‍රකට වෙන්නේ. වෙන මොකුත් නැහැ ડોક્ટર.
ඒ ප්‍රකට වීමට එන්න වැඩ පිළිවෙලක් ඔය තියෙනවා. ඔය ප්‍රකට වීම දැනගත්තා කියලා අපි එකපාරටම මේ රහත් වෙන්නේ නැහනේ නේද?
නෑ ડોક્ટર නෑ. ඒ එතනත් තියෙන ප්‍රකට වීම සකස් සංස්කරණයම විතරයි ડોક્ટર. සකස් වීමම නේ ડોક્ટર තියෙන්නේ. හැම හැම ශරණයක් කියනවා ගන්න බෑ. නමුත් ආයතන හය සක්‍රිය වෙන හැම තැනකම තියෙන ડોક્ટર සංස්කරණයම විතරයි ડોક્ટર. ඒ කියන්නේ එතනින් එහාට අපිට මනස පන්නන්න බෑ
ડોક્ટર. නෑ ඔබතුමා දැන් සකස් වීම හැම මොහොතම හැම තැනේම නැත්තම් මොකක් හරි සිද්ධියක් සකස් වීමනේ තියෙන්නේ කියලා කියනවනේ. නේද?
ඔව් ડોક્ટર. සකස්
වීමනේ තියෙන්නේ කියන්නේ සකස් වීමනේ තියෙන්නේ කියන්නේ සිද්ධියක් කතාවක් එන්න බෑනේ.
ඔව් සිද්ධියක කතාවක් නෙමෙයි ડોક્ટર.
ඒක තමයි මුකුත් වෙන්න බෑනේ. ඔක හරියට සකස් වීම දැකලා නම් වතුරේ බල්ලෙත් සකස් වීම කියන එක දැක්කනම් වතුරේ බල්ලෙක්ගේ කතාවක් යෙදෙන්න බෑනේ.
ඔව් ડોક્ટર. ගොඩේ ඉන්න බල්ලේ කතාවක් යෙදෙන්නත් බෑ.
අන්න යෙදෙන්න බෑනේ. දැන් තමන්ගේ පැත්ත බලන්න මට ඔය කතාවක් නැද්ද? මට දැනෙන්නේ නැද්ද? මට ඇහෙන්නේ නැද්ද? මගේ මේ කයට මොකක් හරි මදුරේ දෂ්ට කළොත් දැනෙන්නේ නැද්ද? දැනෙනවද නැද්ද? දැන් ඔයාලට කට්ටකින් යන්නොත් දැනෙනවද නැද්ද?
දැනෙනවද ડોક્ટર?
දැනෙනවනම් පයක් තියෙන්න ඕනද නැද්ද? ආයන්න තිබුණා නම් දැනෙන්න පුළුවන්.
ඒක ડોક્ટર වෙනම හිතලා ආය හදා ගන්නවා වගේ නේද ડોક્ટર?
වෙනම නෙමෙයි මේ ප්‍රායෝගිකයක්. මොන ඔතනින් තේරුම් ගන්න දැනුමයි ප්‍රායෝගිකත්වයේ කියන එක.
ඒ ඔව් ડોક્ટર. එතන ડોક્ટર තව ටිකක් පැහැදිලි කරන්න ડોક્ટર. එතන චුට්ටක් මේ තේරුන්නේ නැහැ ડોક્ટર.
ඔව්. දැන් අපි දැනුම තමයි මෙහෙම ශරීරයක් තියෙන්න බෑ කියන එක. හරිද? ප්‍රායෝගිකත්වයේ තමයි අපිට රිදෙනවා දැනෙනවා කියන එක. හරි? දැන් දැනුම ඇත්ත වුණා නම් එහෙම. අයත් තියෙන්න බැරි වුණා නම්. ඔය ප්‍රායෝගිකත්වයට එන්න පුළුවන්ද? බැහැනේ.
බෑ ડોક્ટર.
දැන් වතුරේ බල්ලට රිදෙන්න පුළුවන්ද?
බෑ ડોક્ટર.
නැහැනේ. දැන් ඌ කියනවා නම් මට රිදෙනවා මෙතන බල්ලෙන් නැහැ කියලා මොකද්ද කියන්නේ? දැනුම මිසක් දැක්මට ඇවිල්ලා නැහැ කියලා නේද?
එතනදී ડોક્ટર දැනුමයි දැක්මයි පොඩ්ඩක් වෙන් වෙනවා වගේ තේරෙනවා.
ආන්න හරි. ඒ වෙන් කිරීම තමයි මේ කියන්නේ. අපි හිතුවට දැක්ක අවබෝධ වුණා මේකනේ ඇත්ත කියලා හිතුවට අපි එතෙන්ට ඇවිල්ලා නම් මෙහෙම රිදෙන්න විදිහක් නැහැ නේ. අයක් නැත්තම් කොහොමද කයට දැනෙන්නේ? නේද? කයක් නැහැ කියලා එක පුත්තකින් කියනවා. ඒක බොරු නෙවෙයි. දහමෙන් අපිට ඇහෙනවා. අපි හිතනකොට ඒකත් ගැලපෙනවා නේද?
ඔව්
ඔව්. ඇත්තයි කියලා. අපිට කයක් නැහැ කියන්න බෑනේ. මේ දැනෙනවා. කණ්ණාඩි ඉස්සරහට ගියොත් පේනවනේ නේද?
ඔව්.
පේන්නේ කොහොමද නැත්තම්? නැති දෙයක් පේන්න බෑ.
දැනුමයි දැක්මයි ડોક્ટર. එතකොට දැන් ඒ කියන්නේ එක විට එකවර පහල වෙනවා නේද?
ඒක තමයි. ඉතින් ඒක වෙන්න බැරිද යන්නේ? ඒක තමයි මේ කියන්නේ. එතකොට වෙන්න පුළුවන් එකම දේ අපි තාම දැනුමෙන් කතා කරනවා. ඔක දැක්මක් වෙලා නැහැ කියන එක විතරයි නේද උත්තරේ දෙන්න පුළුවන් ඔකට?
ඔව් ડોક્ટર. ඒ උත්තර දෙන්න පුළුවන් ඒක විතරයි ડોક્ટર.
නැත්නම් ඒක පිළිගන්න වෙනවා සත්‍ය හොයන කෙනෙක් නම්. එහෙනම් දැන් හොයන්න වෙනවා මේ කොහොමද මේ කණ්ණාඩි ඉස්සරහට ගියම් පේන්නේ කොහොමද මේ එකක් නැත්තම් ඒක වෙන්න බෑ නේද?
ඔව් ડોક્ટર.
ඇයි ඔය ප්‍රශ්නේ මගෙන් අහන්නේ? කවුරුත් අහලා නැහැ. කියන්නේ නම් අපි දන්නවා අපි විමසනවා කියලා. ඉතින් මමම ප්‍රශ්න හදලා අහන අහුවහම තමයි ඔන්න ඊළඟ දවසේ ආයි යෝක. එහෙම ඒ ආයි අහන්නේ අනුන්ගේ ප්‍රශ්නයක් අහනවා. අනුන්ගේ ප්‍රශ්නේ නෙමෙයි. ඔක තමන්ගේ ප්‍රශ්නේ වුණ දවසට ඔන්න ප්‍රඥාව අවදි වෙනවා.
ඔව්.
ඔව් නෝ ඉතින්නේ පරීක්ෂණේ තමන් කරගෙන යන්න ඕන. මේ දැනීම දිහා තමන්ම බලලා තමන්ම හොයන්න ඕන. දැනීමක් නැහැ කියලා කිව්වට වැඩක් නැහැ නේ. නේද? තියෙනවනේ. ඔබතුමාට කියන්න බෑනේ ඇහෙන්නේ නැහැ කියලා ඇහෙනවනේ. මේ සද්ද නැත්තම් ඇහෙන්නේ කොහොමද? කණක් නැත්තම් ඇහෙන්නේ කොහොමද? මම ප්‍රශ්න කරනවා පිට ඉඳන්.
ඒකයි
ඩොක්ටර්. ඔබතුමා කියනවා කණකුත් නැහැ සද්දෙත් නැහැ. හැබැයි මං කියනවා ඔබතුමාට ඇහෙනවා. පිළිගන්නවද? ඇහෙනවද?
ඔව් පිළිගන්නවද ඩොක්ටර්?
ඒ සද්ද නැත්තම් ඇහෙන්නේ කොහමද? කණක් නැත්තම් ඇහෙන්නේ කොහමද? කණක් නැති කෙනෙකුට ඇහෙන්න පුළුවන්ද? බෑනේ. ඉතින් ඔය දෙක දෙහන්නේ පරස්පරයි. ඔකට උත්තරයක් නැහැ. ඔය ප්‍රශ්නේ හැබැයි තමන් විමසන්න ඕන. තමන්ට එන්න ඕන.
ඔව් ඩොක්ටර්. මුලින්ම එන්න ඕනේ ඩොක්ටර් ප්‍රශ්නේ. ඉස්සෙල්ලාම එන්න ඕනේ ඔය ප්‍රශ්නේ.
ඔව් දැන් ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ කියන්නේ අපි දැනුම දැක්මක් කරගෙන. ඒ කියන්නේ දැනුමට ගලපලා හිතනවා මේ මන් දැක්මට ආවා කියලා. එහෙම ඉන්නේ නැහැ. ඒකයි මුලින්ම මම නිකන් අහන්නේ දැන් රහත් වෙලාද? නැහනේ. ඇයි රහත් වෙලා? ඔය දැනුම හරි උන් කියන රහත් වෙලා වෙන්නේ නැහැ. නේද? මේ එතකොට අන්න එතෙන්දි තමයි දැන් බුදු කෙනෙක්ගේ සරණ ඕන වෙන්නේ. අපි අසරණයි. අපිට තනියෙන් මේක විසඳ ගන්න බෑ.
ඒකේ තාම ડોක්ටර් දෙපැත්තක් බෙදලා පෙන්වීමේ ගතිය තියෙනවා කියන්නේ ડોක්ටර් නේද? එතන පොඩ්ඩක් සියුම් විදියට බලද්දි එහම අරමුණින්
ඒක තමයි සත්‍ය හොයන කෙනෙකුට සද්ද නැතුව ඉන්න බෑ. මෙහෙම කිව්වට කොහොමද මෙහෙම වෙන්නේ? නේද? ඔන්න ඔය ගැටලුව ආවොත් විතරයි ප්‍රඥාව අවදි වෙන්නේ. නැත්නම් අපි දැනුමට ගත්තා කියලා හිත. අපිටම පේන්නේ අපි දැනුමට ගලපනවා
නේද? ප්‍රොෆෙසර් රවි සමාවෙන්න. මේ ඔක තෝ පංච උපාදාන ස්කන්ධේ පංච ස්කන්ධේ වෙනස නේද? දැන් බුදුරජාණන් වහන්සේත් පිරිනුවන් පාන්න මේ අර යනකොට කිව්ව මට පිපාසයි කියලානේ. මට පිපාසයි වතුට්ටියක් ගේන්නේ කියලිවල. ඒතකොට එතන පංචස්කන්ධින් නැති වෙලානේ. පංච උපාදාන ස්කන්ධේ නේද අපි පාලනය කරන්න ඕන, කන්ට්‍රෝල් කරන්න ඕන. ඒතකොට පංච උපාදාන ස්කන්ධය ගැන තියෙන අර ඇලිම නේද අපි නැති කරන්නේ? තේරුණා සර්.
එහමයි. දැන් මම මෙහෙම හුව ඔබතුමා පංච උපාදානස්කන්ධයයි පංචස්කන්ධයයි ගැනනේ දැන් ප්‍රශ්නේ අහන්නේ.
ඔව් එහෙමයි.
පංච උපාදානස්කන්ධය ලැබුණා නම් කාටද ලැබෙන්නේ? මට.
පංච උපාදානස්කන්ධේ කෘතඥ අපිට නේද පංච උපාදානස්කන්ධය ගැන හැඟීමක් තියෙනවා.
හරි හරි. කෘතඥ අපිටනේ පංච උපාදානස්කන්ධය ගැන කතාවක් තියෙන්නේ.
ඔව්.
ඒක
පිළිගන්නවනේ.
ඔව්. එතකොට ඒ නිසා තමයි අපිට පංච උපාදාන ස්කන්ධ ගැන ප්‍රශ්නයක් තියෙන්නේ.
හරි.
දැන් කතා කරපු පංචස්කන්ධය තියෙන්නේ කාටද? ආතන් වහන්සේටද මටද?
මටත් තියෙනවා. ඉතින් දැන් අපි
මටත් තියෙනවා නෙවෙයි. ඔය අහපු පංචස්කන්ධේ දැනගත්තෙත් මම, පංච උපාදානස්කන්ධේ දැනගත්තෙත් මම. මට තියෙන ප්‍රශ්නයක් ඕක. පංච උපාදානස්කන්ධේ ඔය කියන රහතන් වහන්සේ ඉන්නෙත් මට. මම දන්න රහතන් වහන්සේ ගැනයි ඔය ප්‍රශ්න කරන්නේ. තේරෙනවද?
ඒ රහතන් වහන්සේටත් පංචස්කන්ධයක් තියෙනව නේද? ඒ කියන්නේ ඒක උපාදානස්කන්ධේ නේද දැන කිව්වේ?
කියනවා. ඒ කියන රහතන් වහන්සේ කවුද? අන්නාන්දේට පංචස්කන්ධයක් තියෙනවා නැත්නම් පංච උපාදානස්කන්ධයක් තියෙනවා. ඔය කියන රහතන් වහන්සේ හම්බුනේ කාටද? ඇත්ත රහතන් වහන්සේද මට හම්බුනේ රහතන් වහන්සේද? මම දන්න රහතන් වහන්සේ.
නෑ කෘතඥ මට හම්බ වුණ රහතන් වහන්සේ.
ආ හරි. අන්න බලන්න. මට හම්බ වුණ රහතන් වහන්සේ කෘතඥ ගැල්ලත් අයින් කරන්නකෝ. බල දාන්න ඕනේ. මම හදවත් රහතන් වහන්සේ ගැන නේද ඔය ප්‍රශ්නේ දැන් මං අහන්නේ. දැන් හොයන්න ඔන්න දහම ඇහෙනකොට ඒ රහතන් වහන්සේ කවුද? මොකක් හින්දාද ඒ රහතන් වහන්සේ බණවන්නේ? රූපය හින්දාද? වේදනාව හින්දාද? ඒ රහතන් වහන්සේට තියෙන ශරීරය හින්දාද ඔය රහතන් වහන්සේ පැනෙන්නේ? එහෙමනම් ඒ ශරීරය කියන්නේ මොකක්ද? හරි. ඒ ශරීරේ නිත්‍යද අනිත්‍යද? එන දැන් දහම දහම් පරියායයට යන්නේ. අපි කියන රහතන් වහන්සේට ශරීරයක් තියෙනවනේ නේද?
හා.
ඒ ඒ ශරීරය මොකද්ද කියලා දහම් පරියායෙන් විමසන්න. දැන් ඒ ශරීරය රූපයක් නේ. ඒක නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය නම් ඇයි අනිත්‍ය කිව්වේ? අනිත්‍ය කියලා අහලා තියෙන හින්දා අනිත්‍යයි කියන්න වෙනවනේ නේද?
ඔය තිබුණ හින්දා තිබුණයි කියලා හිතපින්දනේ අපි අනිත්‍ය කියන්නේ.
ආ. ඒ ඒක අපි බැසගත්තා කියන්නේ අන්න ඕකයි. අපි අපි මේක හොයන්න යන්නේ බැසගෙන ඉවරයි. ලා උපය උපාදාන ලං වුණා අල්ලගත්තා අභිනිවේෂ බැසගත්තා ඒකටම බද්ධ වුණා. අපි ප්‍රශ්නයක් අහන්න යනකොටම ඔන්න ඔය ටික වෙලා. පංච උපාදානස්කන්ධ කියනකොටත් ඔය ටික වෙලා, පංචස්කන්ධ කියනකොටත් ඔය ටික වෙලා, රහතන් වහන්සේ කියන පුද්ගලයෙක්නේ ඒ විස කියනකොටත් ඔය ටික වෙලා. එයා ලැබුණේ කොහමද? කවුද ඔය රහතන් වහන්සේ කියලා හොයන්න නම් දහමට යන්න වෙනවා. දහම් පරියායයට ගිහින් හොයනකොට දැන් රූපය නිසාද, වේදනාව නිසාද මේ රහතන් වහන්සේ කෙනෙක් ගැන කතා කළේ? ඔහොම විමසනකොට දැන් මොකද වෙන්නේ? දැන් බෑනේ. රූපය අනිත්‍යයිනේ, රූපෙත් ලං වෙන්න බැරි දෙයක් නේද? ලැබෙන්නේ නැති දෙයක්. එහෙනම් කොහොමද ඒ රූපේ නිසා රහතන් වහන්සේ කෙනෙක් ගැන කතා කරන්නේ? යමක සූත්‍රය බලන්න. යමක ස්වාමීන් වහන්සේට සරිත්‍රාමුදුරු විස්තර කරගෙන යනවනේ. කවුද මේ රහතන් වහන්සේ? මරුණායින් පස්සේ නැති රහතන් වහන්සේ කවුද කියලා අහගෙන අහගෙන යනවා. ඔය රහතන් වහන්සේ පැනෙව්වේ රූපේ නිසා, වේදන සංඥානි නිසා. ඒක නියම් දැනුමකින් නෙමෙයි, ඉස්සෙල්ලා ඒවා එකින් එක හොඳට විස්තර කරලා ඊළඟට එයාගෙන් අහනවා රූපේ නිත්‍යද අනිත්‍යද? يعني ওই රූපේ ලැබෙන්න පුළුවන් එකක්ද? අර දැන් අර වතුරේ බල්ලා ගැන අපි ප්‍රශ්න කරන්නේ, බල්ලා ගැන ගොඩ ඉන්න බල්ලාට විස්තර කරලා කරලා ඊළඟට අහනවා ඔය දැන් ඉස්සෙල්ලා බුරපු බල්ලා ලැබෙන්න පුළුවන් එකක්ද? එයා අවබෝධ කළා නම් උත්තරේ දෙන්න ඕන නැහැ කියලා නේද? අනවන්න බෑ කියලා නේද දෙන්න ඕන උත්තරේ?
හා හා.
අන්න ඒ දැන් දහම් පරියායයට යනකොට මොකද වෙන්නේ? අපේ ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි, අර ප්‍රශ්නේ නැගුණේ නොදන්න කමටනේ කියලා පෙන්නේ. ඒ රහතන් වහන්සේ කියන එකෙන්ම ඊතර වෙනවා. පංච ස්කන්ධය කියපු එකෙනුත් ඊතර වෙනවා. ඒකත් තියෙන්නේ මට. ඒකත් තමක් වෙලා. එතකොට දැන් අර ප්‍රශ්නේ අදාළත්වයක් නැහැ කියන යෙදෙන්නේ නොයේදේ කියන කතාව විතරයි. එහෙම ප්‍රශ්නයක් නැගුණෙම නොදන්නකම නිසා, නොදන්නකම නිසා මොකක් හරි අල්ලගෙන නේ අපි ඒක. මේක එකක්ද, මේක දෙකක්ද, ඒ ගැටලු එනවනේ. පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධය කියන්නේ එකක්ද දෙකක්ද? ඒවා ඒ කාලේ අහපු ප්‍රශ්න. උපාදානයි පංච උපාදානස්කන්ධය කියන්නේ එකක්ද දෙකක්ද? මේ ප්‍රශ්න එන්නේ අපිට හිතන මොන මොඩ ප්‍රශ්නයක්ද කියලා. නෑ, ඕක ඇත්තටම විමසන කෙනාට ඔන්න ඔය ප්‍රශ්න එනවා. අපි විමසන්නේ නැතුව ඒ උත්තරේ දාගන්න යනවා. නැතනයි අපේ ඒගොල්ලන්ගේ වෙනස.
හොඳයි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
ඔව් අහන්න, තෙරුවන් සරණයි. පැහැදිලිද?
පැහැදිලි, පැහැදිලි.
තෙරුවන් සරණයි සර්. ප්‍රශ්නයක් තියෙනවා පොඩි අහන්න. සර්ට ඇහෙනවද මං කියන එක?
ඇහෙනවා කියන්න.
සර් මම ප්‍රශ්නයක් අහලා යුවා ළඟදී සර් උත්තරයක් එවලා තිබුණා. මං අහලා යුවේ ශබ්දයක් නැතුව කනක් හට ගන්න බැරි නිසා රූපයක් නැතුව ඇහැක් හට ගන්න බැරි නිසා මේවා එක විට වෙන නිසා සබ්දයයි කනයි දැකීමයි සෝරි ඇසීමයි මේ තුනම එක විටම සිදුවන නිසා ඒකද මේ ඇතිවීමෙන් මේ වේ කියන්නේ කියන්නේ එතකොට සර් මට කියලා තිබුණා කෙනෙක් නිදාගත්තම මම නැති වෙනවද කියලා බලන්න කියලා එතකොට සර් දැන් කෙනෙක් නිදාගත්තම නිදාගත්තු මොහොතේ මම නෑ නිසා ඉතින් ඒ කියන්නේ මම ඉන්නේ මට මොකක් හරි ඇඟට ඇනලා ඇහැරුවොත් ආයි මම ඉන්නේ ආයි දැනීමකින් නිසා මම ඉන්නේ නිදාගත්තු මොහොතේ මම නෑ නිසා මට මම නෑනේ
හරි දැන් නිදා ගන්න කලින් මම හිටියද
ඔව්
නිදාගත්තට පස්සේ ඇහැරෙනකොටත්
ඉන්නවා
ඉන්නවා එතකොට ඒ නිදාගත්තු මමමද නිදාගෙන නැගිටිනකොට ඉන්නේ
නිදාගත්තු මමම
දැන් උත්තරේ ඕනේ ඔවා හිතන්න එහෙනම් නිදාගත්තු වෙලාවේ මම ඉඳලාද නැද්ද අපිට එන්න පුළුවන්
මටමාව හම්බ වෙන්නේ නැහැ සර් හැබැයි නිදි වෙලාවේදී
ඔය ඉතින් මටමාව හම්බන උනත් දැන් නිදාගෙන හිටිය මම කියලාම කියන්න පුළුවන් නේද හැරුණාට පස්සේ
පුළුවන් කියන්න
මම හිටියේ නැහැ කියන්න බෑනේ නේ
කියන්න බෑ සර් එහෙම කියන්න බෑ මොකද හැරුණාමත් ආයිත් මම ඉන්න නිසා අර වෙලාවෙත් මම ඉඳලා තියෙනවා හැබැයි මේ මොහොතේ මටමාව ලැබෙන්නේ නැහැ දැන්
නැත්තම් හැරෙනකොට එන්න ඕන වෙන මම කෙනෙක් නේද අර නිදාගන්න කලින් හිටිය කෙනා වෙන්න බෑනේ
ඔව් සර් ඒක තේරෙනවා එහෙම වෙන්නෙත් නෑ.
ඔව්.
හැබැයි සර් එතකොට මෙය ඇතිවීමෙන් මෙය වේ කියන එක තේරුම් ගන්න බැරිද අපිට අර කණයේ ශබ්දයයි ඇසීමයි තුනම එක විට ඇතිවෙන.
අන්න ඒකේ වැරද්ද පෙන්වන්න තමයි. දැන් අපි හිතනවා කන උපදිනකොට සද්ද උපදිනකොට මේ විඥානය උපදිනකොට ඕක දැනගන්නකොට විතරයි මම ඉන්නේ කියලා.
ඔව් සර්.
ඒ කතාව මේ දහම නිවි. මොකද එහෙම වුණා නම් අරක ඉස්සෙල්ලා අහපු ටික උත්තර තියෙනවා නේද? එතකොට ඒ අපි බලපු එකේ වැරද්දක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ එහෙම එකක් නෙවෙයි.
එතකොට ඒ විදිහට හිතලා වැඩක් නැහැ නේ සර්. මාර්ග කෘත්‍ය වෙන්නේ නැහැ. රූපයයි ඇසයි එක විට ඇති වෙනවා. එතකොට දැකීම ඇති වෙනවා. මේ එතකොට මම ඉන්නවා. එවිටයි මේ ඇති වෙන්නේ කියන දැක්මක් නෙමෙයි නේ සර්.
ඒ විස්තරේ හරි ඒක වැරදි කියන්නත් බැහැ. හැබැයි ඒ විස්තරේ ලෝකෙට ආйти. අර ඉස්සෙල්ලා කතා කරගෙන ආවේ. ඔව්. දැන් ඔය අඳුරගන්නේ පෙර අත්දැකීමක් හින්දා. ඒක බොරුයි කියන්න බෑ. ඒක හරි. හැබැයි ඔය දර්ශනෙන් එතර වෙන්න බෑ. ඔය ලෝකෙට ආйти කතාව. ඒ කියන්නේ රූපේ බැසගෙන ඉවර වෙලා කරන කතාවක්. ලං වෙලා අල්ලගෙන ඒකට බද්ධ වෙලා ඊට පස්සේ ඒක බොරුයි කියන්න යන්නයි ඔය හදන්නේ. ඕක නෙමෙයි බුදු කෙනෙක් වෙන්න. ඒ හින්දා තව ටිකක් මේ පටිච්ච සමුප්පන්න බව කියන්නේ මොකද්ද කියලා මේ ඇතිකල්ලි මේ වේ කිව්වේ ඇයි?
සර් එතන මේ එකම මේද එකයිද සර් දෙකම?
නැත්තම් මේ කියන්න ඕනේ නෑනේ මේයි මේකයි අරකයි කියලා නේ කියන්නේ.
ඔව් සර් එතකොට කය ඇතිවීමෙන් කය ඇතිවේ වගේ දැන් මේ කියන එකට අපි වෙන වචනයක් දැම්මොත් කය ඇතිවීමෙන් කය ඇතිවේ වගේ අදහසට අවසානයේ අපි ගන්න තියෙන්නේ.
නෑ එහෙම අදහසක් නෑ එන්න ඕන හැබැයි ඔය දැන් තුනක් ඇති කල්ලි තව එකක් ඇති කතාවක් නේ ඔය කියන්නේ
ඔව් සර් එහෙම තමයි දැනට මට තේරෙන්නේ
ඔව් එතකොට ඒකට මෙය කියලා කියන්න බෑ
දෙකක් වෙනවා එතකොට ඔව්
දෙකක් තියෙනකොට මම කියලා කෙනෙක් තව එකක් ගැනනේ කතා කරන
ඔව් සර්
ඒක වෙන්න බෑනේ මේ බුදුහාමුදුරුවෝ ඇයි එහෙනම් මෙය කියලා කියන්නේ අපි වෙන් කරගෙන ඉවරනේ ඉතින්
එතකොට
දැන් ඔන්න ප්‍රශ්නයක් එනවා නම් හොඳයි දැන් තව ටිකක් විමසන්න ඕන. හරි.
එතකොට සර් දැන් රූපයක් දකිනකොට සර් මට පේන්නේ රූපයේ වර්ණසටහනනේ මගේ ඇහැට ගෝචර වෙන්නේ වර්ණයක්නේ. ඒ වර්ණය ඇති වෙනකොටම මනස හිත ඒ ඇහැ දැකපු වර්ණය හිත දැකලා හිත කියන්නේ මගේ පෙර අත්දැකීමකුත් එක්ක එකට සම්බන්ධ කරලා ඔය ඉන්නේ ගෑනු කෙනෙක් කියන එක මගේ ඔළුවට දෙනවනේ එතකොට ගැණු රූපයක් දැක්කම ඇහැ දන්නේ නැහැ නේ ගැණු රූපයක් කියලා සර්. එතකොට ඇහැ ගන්න වර්ණ ටික එකතු කරලා හිත කියනවනේ ඔය ඉන්නේ ගැණු කෙනෙක් කියලා. එතකොට ඒක ඇතිවීමෙන් මම ඇති වෙනවනේ. එතකොට ඒත් ඒ මෙය කියලා දෙකක් වෙනවනේ.
ඔව්. දැන් බලන්න ඔබතුමිය කීපයක් ගැන කතා කළානේ. ඇහැ ගැන කතා කළා, වර්ණ සටහන ගැන කතා කළා, දැනගත්තු එක ගැන කතා කළා නේද?
ඔව්.
දැන් ඔන්න ඕවා. හරි.
හරි සර්.
ඔය එක එකක් වෙනම ඇහුවෝ. ඇහැ නිත්‍යද අනිත්‍යද? ඔන්න ඕක තමයි දැන් බුදුහාමුදුරන්ගේ ක්‍රමය. හරි. ඇහැ රූපෙයි දැන ගැනීමයි ඕන එකක්. ඔන්න ඔය කතාව ඊළඟට අහන්නේ මොකද්ද? ඇස නිත්‍යද අනිත්‍යද? රූපේ දැනට වර්ණ රූපේ කියලා ගන්නකොට ඒක නිත්‍යද අනිත්‍යද?
ඇහැට සාපේක්ෂව ඒක නිත්‍ය නැහැ සර්.
සාපේක්ෂ නිත්‍ය නැති කතාව නෙවෙයි මේ අහන්නේ. ඇහැ කියලා එකක් පෙන්වන්න පුළුවන්ද? ලැබෙනවද?
රූප වටසටහන නැතුව ඇහත් කියන්න බෑ. ඒ අරකට සාපේක්ෂ නැතුව කතා කරන්න බෑ.
දැන් මම වර්ණ සටහන ගැන මොකක්වත් ඇහුවද? ඇහැ කියන එක.
නෑ.
ඇහැ කියන්නේ මොකක්ද?
නෑ. නිකම්ම නිකන් නිර්පේක්ෂ ඇහත් වෙන කතා කරන්න බෑ.
අනේ කතා කරන්න බැරි එක තමයි ලං වෙන්න බෑ. උපය. අල්ලගන්න බෑ. ඈ මෙන්න කියලා පෙන්නන්න බෑ. නේද? යම දෙයක් කරන්න බෑ. තේරෙනවද? අන්න ඕකයි අනිත්‍ය. සාපේක්ෂ අනිත්‍යයක් නෙමෙයි.
ආ සර් හරි. ඔව්.
නිත්‍ය දැක්කොත් ඊතර වෙනවා. ඒක ඒකෙන්ම දැක්කම ඊතර වෙනවා. ඔක තමයි සංකත බව, පටිච්ච සමුප්පන්න බව, අනිත්‍ය බව. කය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං ඔය මොන වචනෙන් කිව්වත් ඔන්න ඕක.
ඒක තේරෙනවා සර්. ඒ කියන්නේ යමකට සාපේක්ෂව විතරයි අපිට තව දෙයක් ගැන කතා කරන්න පුළුවන්. එතකොට එයක් නැත්තම් මෙයක් නැහැ. ඒක තේරෙනවා සර්. එතකොට මම මගේ කය ගැන මට කතා කරන්න බෑ තව දෙයක් ගැන නැතුව. තව දෙයක් නැත්තම්. ඒකද සර් අනිත්‍ය?
හරි දැන්. ඉතින් තව දෙයක් ගැන කතා කරනකොට ඒක ගැන නෙමෙයිනේ කතා කරන්නේ. ඇහැ ගැන ඇහුවාම රූපේ ගැන කතා කරනවා. රූපේ ගැන ඇහුවාම ඇහැ ගැන කතා කරනවා. දැන් අහන එකට නෙමෙයිනේ උත්තරේ දැන්. බස් කොහෙද යන්නේ මල්ලේ පොල් කතාව
නෙන්නේ? ඔව්. එහෙනම් සර් මගෙන් ඇහුවොත් කන කියන්නේ මොකද්ද කියලා කන කියන එක මට විස්තර කරන්න බෑ තව දෙයක් ගැන සම්බන්ධයක් නැතුව.
කන කියන්නේ මොකද්ද ඇහුවාම ඔයා සද්ද ගැන කතා කරනවා නම් අහපු එකට නෙමෙයිනේ උත්තරේ දැන්. එකනේ අපි ඒක නෙමෙයිනේ විමසලා තියෙන්නේ.
ඔව්. කන කියන්නේ මේකයි කියලා කියන්න මට බෑ සර්. ඒ කියන්නේ ඒක විස්තර කරන්න බෑ.
ඔව්. එතකොට සද්දේ නැතුව කණක් ගැන කතා කරන්නත් බෑ.
බෑ.
ඒ පැත්තත් අපිට පේන. ඈ?
හරි.
හැබැයි සද්දේ ගැන නෙමෙයි අහන්නේ.
ඔව්.
කන මොකක්ද කියලා.
ඔව්.
කන ගැන විස්තර කරන්නත් බෑ. ලැබෙන්නේ නැහැ.
ඒක කියන්න වචනයකින් කියන්න බෑ.
ඔව්. හැබැයි කන නැහැ කියලා කියන්න පුළුවන්ද?
බෑ. මට ඇහෙනවනේ.
ඇහෙනවනේ. අන්න ඒ අන්න දැන් විමසන කෙනාට නිකන් ඉන්න බෑ. එහෙනම් ඇහෙන්නේ කොහොමද? මේ ඇහෙනවනේ. ඒ කනකුත් ලැබෙන්නේ නැත්නම් සද්දෙකුත් ලැබෙන්නේ නැත්නම් ඇහෙන්නේ කොහොමද? කනයි සද්දේ නැතුව ඇහෙන්නත් බෑනේ.
ඇහෙන්න බෑ.
ඒ වුණාට ඒක වෙනවනේ.
දෙකම එක විට හට ගන්නවා නිසා ඇහෙනවා ඇති.
ඒ උත්තරේ දැන් ඒ උත්තරෙන් බේරෙන්න බෑ මේක. සාමාන්‍ය ලෝකෙට අයිති මට්ටමකින් ඔය කවුරු හරි ප්‍රශ්න කරනකොට නවත්තලා දාන්න ඕක ඇති. ඒ වුණාට අපි ඇතුලේ ප්‍රශ්නේ හිතිනව නේද? එන කෙනෙකුට කියලා ඔන්න මන් දන්නවා කියන්න නම් ඒක ඇති. ඒ වුණාට තමන් සැටිස්ෆයිඩ්ද ඒ උත්තරෙන්?
නෑ.
ඒකයි මං කියන්නේ. අර මේ තද නින්දේදී මම නෑ කියන්න පුළුවන්ද?
නැහැ. මම ඉඳලානේ මං පස්සේ දැනගන්නවානේ මං හිටපු බව.
ඔව්. අනිත් වෙලාවේ මම හිටියානම්.
ඔව්.
තද නින්දේදී විතරක් මම නෑ කියන්න බෑ. නින්ද කියන සිද්ධියේ කතා කරන්න වෙන්නේ ආයි මමයි. කවුද නිදාගත්තේ? අපි කොච්චර මම නැහැ කිව්වත් මම මගේ නිින්ද ගැන තමයි ඔය කතා කරන්නේ නේද?
ඔව් සර්, දැන් එතෙන්දී අපිට මතක් පොඩ්ඩක් ගැලපුවොත් සර්, බාහිය සූත්‍රෙත් එක්කලා එයින් නොපිහිටයි කියන්නේ එයින් කියලා ඒ දේ නැති, ඒ දේ විස්තර කරන්න බැරි නිසා ඒකට සාපේක්ෂව මෙතන මම නෑ කියන එක නේද? එතකොට එය නැත්තං එය එයින් නොපිහිටයි කියන්නේ ඒකට සාපේක්ෂව මෙතන කෙනෙක් නැතිහින් නෑ කියන එක නේද සර්? එයින් තව කෙනෙක් තව දෙයක් පිහිටන්නේ නෑ කියන නිරපේක්ෂ බවම නේද සර් එතන කියන්නේ?
එයින් තව දෙයක් නෙමෙයි. එය කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යනකොට. ඇස කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යනකොට. ඇසක් පනවන්න බැයි නම්, පනවගත්තු ඇහක් ගැන නම් මෙච්චර කල් ඇත්ත කියලා අරන්
තියෙනවා.
හරි?
හරි.
පනවගත්තු කයක් නම් මෙච්චර කල් ඇත්ත කියලා අරන් තියෙනවා. ඒක අඥානකම හින්දාම නම් වෙලා තියෙනවා. නේද?
ඔව් සර්.
දැන් අන ඔතෙන්දි තමයි ඇහැ නිත්‍යද අනිත්‍යද, කය නිත්‍යද අනිත්‍යද ප්‍රශ්නේ අහන්නේ. ඔන්න ඕක දකිනකොට නිත්‍යක් නිත්‍ය අනිත්‍යයි කියන්නේ තියෙන කයක් නැති වෙලා යන කතාවක් නෙවෙයි ආ. ඒකේ කිසිම කතාවක් එනවා නම් ඒක නිත්‍ය සංඥාවක්. ඇහැක් ලැබිලා ඇහැක් ගැන මොනවම හරි කියනවා නම් ඒක නිත්‍ය සංඥාවක්. ඇහැ නිත්‍ය කරගෙන කතා කරන්නම බෑ කියන උත්තරේ එනවා නම් නෑ, ඒක තමයි අනිත්‍ය දැක්ක කියන්නේ. යමක් අනිත්‍ය නම් ඈ
හරි සර්.
දැන් මගේ කියන සුදුසුද? මගේද කියලා නෙමෙයි අහන්නේ, මගේ කියන සුදුසුද?
ඔව් සර්, මට නිරපේක්ෂ බව දකින්න තේරෙනවා, වැටහෙනවා. ඒක 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 තේරුම් ගන්න පුළුවන්. ඒත් මෙය මෙය කියන එකට එන්න බෑ සර්. ඒක සර්ට තේරෙන එක සර්ට තේරෙනවා. එතකොට ඒක ඇයි මට කියන්න බැරි? ඒ කියන්නේ ඕක නෙමෙයි මෙන්න මේක ඕක වැරදි. ඕක ඕක නෙමෙයි මෙන්න මෙහෙමයි මෙය කියන එක කියන්න බැරියයි සර්. ඒ කියන්නේ
ඕක නෙමෙයි මේක කියලා කියන්න පුළුවන්. ඒක තමයි මම කියුවේ ඔබතුමිය කියනකොට. ඔය කියන එක වෙන්න පුළුවන්ද මේ? බුදුහාමුදුරුවෝ කියන්නේ
නෑ. එතකොට ඒක නෙමෙයි කියලා සර් කියනවා. ඒ වුණාට මෙන්න මේකයි කියලා කියන්නේ.
අන්න එතන තමයි ප්‍රශ්නේ. ඒක ප්‍රඥාවට ගෝචර දෙයක් නම් තව කෙනෙක්ගේ ප්‍රඥාවෙන් අහගත්තට අපිට ඒක අල්ලන්න බෑ. අපේ ප්‍රඥාව වැටුණොත් තමයි ඒක අහුවෙන්නේ. තේරුණාද?
හරි. ඒක හරියට දැන් මට මේ සද්දයක් නැතුව කනක් තියෙන්න බෑ කියලා මට තේරිච්ච විදියටම මට ඔය ඉතිරි කියන ඒවත් තේරෙන්න ඕන, මටම අවබෝධ වෙන්න ඕන නේද? කියන්නේ
එහෙම වුණා නම් ඇහෙන ඇහෙන සැරේට ඔබතුමියට ඔය ප්‍රශ්නේ නැගෙන්න ඕන. අනකුත් නැත්තම් සද්දෙකුත් නැත්තම් කොහොමද මේ ඇහෙන්නේ නේද? ඔන්න ඕක එක්ක හැපි හැපි ඉන්න ඕන. ඒක තමයි මේ ප්‍රඥාව අවදි වෙන්න උදව්ව.
මට හිතෙන්නේ තුනම එක විට ඇති වෙනවා, එක විට නැති වෙනවා.
ඒ දැන් ඒ හිතන එක දැන් හරිද? අපි හිතන එක හරි වුණා නම් අපිට බුදු කෙනෙක් ඕන නැහැ.
ඔව් සර්. ඒත්
දැන් ඔබතුමියම පිළිගත්තනේ ওই හිතන එක වෙන්න බෑ කියලා අර මං නින්ද තද නින්ද කතාව කිව්වහම.
ඔව්.
ওই හිතන එක හරි වුණා නම්
ඔව්.
ඒකෙන්ට උත්තරයක් තියෙන්න එපා. දැන් උත්තරයක් නැහැ. නින්ද ගැන අහනකොට.
ඔව් සර්. එතකොට මම මොකද කරන්න ඕන?
ඒක තමයි. එතකොට ආයේ මට හිතෙන එක මේකයි කියලා ඕක කිය කියා ඉන්න එපා. ඉතින් මට හිතෙන එක හරි වුණා නම් අපිට තව අහන්න දෙයක්වත් නැහැ. මට හිතෙන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. බුදු කෙනෙක් ඕනේ නැහැ මට හිතෙන එක හරි වුණා නම්. එතන තියෙන වැරද්ද පෙන්නන්නයි බුදු කෙනෙක් කියන්නේ. කල්ලාණ මිත්‍රෙක් ඕන වෙන්නේ ඒකට. ඉතින් ඒ ඔක්කොම අහගෙන ඉඳලා ආයේ මට හිතෙන්නේ මෙහෙමයි කිව්වට වැඩක් නැහැ. ඉතින් මට හිතෙන එක ඉක්මවා යන දැක්මකට එන්නයි මේ කියන්නේ. මට හිතෙන එක හරිනම් කතා කරන්න ඕනේ නෑනේ. ඕක හරි කියලා නිකන් ඉන්න පුළුවන් නේද?
ඔව් සර්. එතනින් එහාට හිතන්නේ කොහොමද සර්? එතනින් එහාට මොකද්ද හිතන්න ඕන? එතනින් යන්නේ කොහොමද සර්? එතනින් ගැලවිලා.
ඒ ගැලවෙන්නේ මේක වෙන්නේ කොහොමද කියලා ඉතින් විමසන්න. අන නැත්තම් සද්ද නැත්තම් ඇසීම වෙන්න බෑනේ. ඇහෙන්නේ කොහොමද? ඇහෙනවා. අන්න ඒකත් එක්ක දැන් ඔන්න විමසන්න ඕන.
හරි සර්.
ඒ ඇසීමට, දැකීමට, දැනීමට, දැනගැනීමට ඔය හතරටම ඔක දාන්න තියෙනවා.
හොඳයි සර්, තේරුවන් සරණයි.
කොට එනකන් අපිට කරන්න බෑ ඔය දිත්තේ දිත්තමත් මං කතාව. අපි මේ පුළුවන් කිව්වේ. ඒ ප්‍රඥාව එක ප්‍රඥාවේ භාවිතය තමයි දිත්තේ දිත්තමත් සංකේ.
හරි.
ඒ ප්‍රඥාවේ භාවිතය තමයි සුතේ සුතමත් සංකේ. අපි දන්න එකට ගලපන එක නෙවෙයි. මොකද අපි දන්න එක ඇත්ත නෙවෙයි.
ඔව්.
මට හිතෙන එක ඇත්ත නෙවෙයි නේද? එතකොට ඔන්නෝක ඇත්ත නෙවෙයි කියලා පෙන්නන එක ඇහෙනකොට නුවණ තියෙන කෙනා නිකන් ඉන්නේ නැහැ. මෙතන මට නොතේරෙන මොකද්ද ඔය එකක් තියෙනවා නේද?
ඔව් සර්.
මොකද්ද ඔය එකක් තියෙනවා. තේරෙන්නෙත් නැහැ.
ඔව්.
හරි. ඔන්න ඕක අසරණ භාවයන් නෙවෙයිද?
ඒක තමයි සර්. ඒක ඒක කවුරුකින්වත් අහලා වැඩකුත් නැහැ.
ඒකෙන් තමන්ට තේරෙන්න ඕන මං හරි අසරණයි, මට මේකට උත්තරයක් හොයාගන්න බෑ. මං හිතන විදිහට කොහොම ගියත් උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔය අසරණ භාවයට ආවොත් ධම ඇහෙනවා. අසරණ භාවය තමයි සරණ හොයන්නේ. බුදු කෙනෙක් විතරයි සරණට ඉන්නේ. මටවත් වෙන කාටවත් මේක තනියෙන් හොයාගන්න පුළුවන් එකක් නෙවෙයි. හරි. අපි ඔන්නෝක පිළිගන්න කැමති නෑ. මම දන්නවා මේ බුදුහාමුදුරුවෝ කියන එක මම දන්නවා මේකනේ. මේ ලැබෙන්නේ නැති බවනේ. නෝය ඔය දන්න භවයේ වැරද්ද මේ පෙන්නන්නේ. ඒකට එන්න බුදුහාමුදුරුවෝ පෙන්නන වැඩපිළිවෙල කරන්න වෙනවා. මට දැන් අවබෝධ වුණා මොකුත් නෑනේ ඕක නැති දෙයක් නෙමෙයි තියනවා කියන්නේ. ඒක අවබෝධයක් නෙවෙයි. ඒක මට ලැබුණ දෙයක්. මාව ඉක්මවා යෑමක් නෙමෙයි.
හරි සර්. ඔහොම පින් මම ඒ අනුව කටයුතු කරන්නම් සර්. තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි ડોક્ટર රවි, අවසරයි. ડોક્ટર රවි දැන් මේ කතා කරපු ඒ හැම ප්‍රශ්නේම අර මේ බැලුවාම කාලකාරාම සූත්‍රයට අනුව ගත්තහම ඇසීම, දැකීම, දැනීම, දැනගැනීම ඒවට පරිබාහිරව ගියොත්නේ අපිට යමක් කියන එක හම්බ වෙන්නේ. එතකොට අපි ඒ යමක් කියන පැත්තට ගිහිල්ලා තමයි ඒ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කියලා නිකන් තේරෙනවා. එතකොට අපිට අර දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන තැන ඒක වෙනකොටම එතෙන්ට අනුගත වුණොත් එහෙම අර බුදුරා එතකොට අර ඒ දැකීමෙන්ම දැකීම අර මේ ඒ සිද්ධියෙන්ම සිද්ධිය මේ එතකොට අර වචන මේ වචන මේ කතාවක් නැති වෙනවා වගේ මේ අර ඔබතුමා රගිය පාරත් මාළුක පුත්‍ර සූත්‍රයේ පෙන්වුවේ අපිට දැන් මොකක් හරි අත්දැකීමක් එනකොටම අපිට බුදුහාමුදුරුවෝ කියලා තියනවා නෙවෙයි අතීතේ දකින්නත් බෑ මේ මොහොතේ දකින්න දැනෙන්න දැනගන්න මේ බැරි එකක් කියලා. එතකොට එතනට අපිට සිහිය පිහිටුවොත් අපිට එතන තව ටිකක් හොයන්න පුළුවන් නේද? අපි මේ කියන පැත්තට වැඩි දෙයක් බුදුහාමුදුරුවෝ කියනවා කියලා. මට නිකන් හිතුණා ડોક્ટર රවි. තෙරුවන් සරණයි.
ඔව් ඒ ඔස්සේ තව විමසන්න නේද? හොඳයි ඒ කියන දේ.
තමාරෙන්න මේ එතකොට ඒ වගේම අර දැන් කය ඇති කල්හි කියලා ගන්නකොට අපි බැලුවහම අපිට තියෙන්නේ හැමතිස්සෙම හේතුවයි ඵලයයි දෙකක් වෙලානේ. අපි කය ඇති කල්හි හැබැයි දැන් ඔය බුදුරජාණන් වහන්සේ පෙන්නකොට හේතුවයි ඵලයයි දෙකම දකින්න ඕනනේ. අපිට දකින්නේ ඒ අතර කාලපරතරයක් කළානේ. එතකොට අර අපි දැන් හේත්
අපිට හේතුවකුත් හම්බ වෙනවා ඵලයකුත් හම්බ වෙනවා.
ඒක තමයි. දැන්
ඒක මූලික මට්ටම. ඊළඟට බුදුහාමුදුරුවෝ අහනවා හේතුව නිත්‍යද අනිත්‍යද? ඵලය නිත්‍යද අනිත්‍යද?
ඒක තමයි.
ඒකට ඒකෙන් ඈතර වෙන දර්ශනයට ගේනවනේ.
ඒක තමයි.
ඒ දර්ශනයට එනකොට දැන් හේතුව හම්බ වෙන්න පුළුවන්ද ඵලය හම්බ වෙන්න පුළුවන්?
ඵලය හම්බ වෙන්නේ මේ දෙකම ගැන කතාවක් නැති වෙනවානේ.
අන්න හරි. දැන් එතකොට අපි හේතුඵල ගැලපුවේ මෙයයි ඒයි.
අන්න හරි ඒක
තමයි. මේ දෙක තම ලං වෙන්න බැරි වෙනකොට මොකද වෙන්නේ?
එතකොට ඉතින් අර මේ මේ යෙදීම වචනයක් නැතුව යනවා.
අන්න ඒක තමයි. අපි ගලපපු එක නෙවෙයි. ඊට වඩා ගැඹුරු දෙයක් මේ පෙන්වන්නේ. ඊතර වෙන දර්ශන. එතකොට අර ගැළපීමේ වැරද්දම පේනවා.
ඒක තමයි.
අර අනයි සද්දෙයි හින්දා ඇහෙනවා කිව්වට කනත් අනිත් වෙනවා සද්දෙත් අනිත් වෙනවා. ඇසීමක් පණවන්නේ කොහමද? ඇසීම කියලා දෙයක් ලැබෙන්නේ කොහමද? ඒකත් ලැබීමනේ.
ඔව්.
ඇහෙනවා කියනකොටම අපි දන්නවනේ ඇහෙනවා කියන්නේ මෙන්න මේකටයි කියලා.
ඔව්.
අහනවා කියනකොටම අපි දන්නවනේ අහනවා කියන්නේ මේකයි කියලා. ඒ දැනගත්තේ කොහමද?
එහෙමයි.
ආයි යමක් වෙලානේ. ඒක හොඳට බැලුවොත් ඒ අපේ ඔව් අහනවා කියන්නේ දකින්නවා නෙවෙයි කියලා අපි දන්නවා නේද?
ඒක තමයි.
ඒ අහනවා කියන්නේ දකින්නවා නෙවෙයි කියන නම් දකින්නවා කියන එකක් දන්නවා. ඒකත් යමක්.
ඒකත් අපිට ලැබිලා.
ලැබිලා. ඉතින් අනිත්‍ය දැකලාද ඔය? ලං වෙලා අල්ලගෙන?
දැකලා නැහැ.
ඔව්. එතකොට මේක මේ ඕක දකින්න නැතුව කොහොමද දෙක්තේ දික්තමත්සන් කියලා හික්මෙන් සුතේ සුතමත්සන් කියලා හික්මෙන් ඔය දර්ශනය එන්න ඕන මාළුන්ගේ පුත්තගෙන් මොකක්ද ඇහුවේ සංකින් මඤ්ඤසී මාළුන්ගේ පුත්ත මේ ගැන මොකද හිතන්නේ මාළුන්ගේ පුත්ත යං චක්කු විඤ්ඤය රූපය ඇසෙන් දත යුතු රූපයක් චක්කු විඤ්ඤය රූපය ඒ කියන්නේ චක්කු විඤ්ඤාණයෙන් දත යුතු කියන්නේ ඇසෙන් දත යුතු ඇසෙන් දත යුතු රූපයක් දැන් ඇහෙන් දකින්න රූප ඔක්කොම ගන්න මේ වෙලාවේ පේන ඒවා. ඕක දැන් දකින්න බැයි නම් කියලා ඔන්න ඇහෙන. අපේ අත්දැකීමයි ඇහෙන එකයි වෙනස්. අපිට පේනවා බුදුහාමුදුරුවෝ කියනවා දැන් දකින්න බැයි. මොකද්ද මේ? ඒත් අපි අර බල්ලට කියනවා ඇහෙන් බලාගෙන වන්න බල්ලෙක් ඉන්නවා කියනකොට ඕක දැන් දකින්න බැයි නම්. අපිටත් ඒකමනේ ඔය කියන්නේ. ඔය පේනවා කියන රූපේ දැන් දකින්න බැයි නං. මොකද්ද මේ කියන්නේ? ලං වෙන්න බෑ, දෙයක් කියන්න බෑ, මේකයි කියලා ගන්න විදිහක් නැහැ. අපි ඉන්නේ තියනවා, පේනවා, මේ ෂණයට තියනවා.
තියනවා.
මේ ෂණයට. ඔව්, මේ ෂණයට තියනවා කියන්නේ කොහොමද දැන්? ලං වෙන්න බැයි නං. අනිත්‍යන. අද අනිත්‍ය දැකපු නැති හින්දායි අපිට තියෙන්නේ. කතා කරන්න පුළුවන්. නේද? ලං වෙන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන්
යමක් වෙලා අපි සම්පූර්ණයෙන්ම
යමක් වෙලා ඒකෙන් මිදෙන්න උත්සාහ කරනවා යමක් වෙන ගතියෙම වැරද්දනේ මේ පෙන්වන්නේ නේද
එතකොට අපිට තව ටිකක් සිහිය යොමු කරන්න වෙනවා ඊට පෙර අවස්ථාවකට
ඒ අපි කරන්න හදන්නේ දැන් හම්බ වුණ එකෙන් ඊට පෙර එකට යන්න හදනවා ඉතින් එහෙම කරන්නත් බැහැ.
එහෙම බෑ.
ඒක තමයි. ඒක දැන් අපි දන්න ටිකෙන් ගලපන්න බෑ. ඒක ප්‍රඥාවෙම කෘත්‍යයක්. අපිට කරන්න පුළුවන් ප්‍රඥාව වැඩෙන්න මොකද කරන්නේ? නේද?
ඒක තමයි.
බුදුහාමුදුරන්ගේ සරණම තමයි ඉතින්. දැන් දහමට අනුගත වෙන්න වෙනවා. එහෙන දහම. අපිට කරන්න බෑ. අපි කරන දෙයක් නෙවෙයි. ඒ එහෙම ඒ මට්ටමට යන්න බෑ. හරි.
හරි.
හොඳයි. එතකොට මේ දහම දකින්න මේ කියන එකට අනුගත වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ බුදුහාමුදුරෝ පෙන්නන දේට අනුගත වීම විතරයි. අපිට කරන්න කියලා දෙයකට එන්න බෑ. ඒක ප්‍රඥාවේ කෘත්‍යය. කරනවා නම් කරන්නේ සිහිය පිහිටීම විතරයි. ප්‍රඥාවෙන් වෙන දේ අපේ දැනුමෙන් දාන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. එතකොට ආයේ මම ඉක්මවාන දර්ශනයක් නෙමෙයි බුදු කෙනෙක් වෙන්නන. ඒ හින්දා ප්‍රඥාව වැඩෙන්න ඕන දේවල් මේ බණ අහන්න විමසන්න කියන එක තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඒ අතරේ සිහිය පිහිටන එක වෙනම තමන් කරන්න. ඒ අතරේ ඒකට අනුව විමසීම, මේ සාකච්ඡා කිරීම අවස්ථාවක් ලැබුණාම ඒ වගේ දේවල් කරන්න. එහෙම එහෙනම් හොඳයි, එතනින් අපි අවසන් කරමු. හැමදෙනාම ඉතින් අද මේ සාකච්ඡාවක් කරලා දහම තමන්ට උදව් උපකාරී වෙන කුසල් සම්භාරය රැස් කරගත්තා. ඉතින් අනුමෝදන් කරමු. ඉතින් කැමැති දෙවිදේවසුන් වහන්සේලා මේවට සම්බන්ධ වෙනවා නම් උන්වහන්සේලාට පිනක් බලාපොරොත්තු වෙනවා නම් අපි මේ සියලු පින් අනුමෝදන් කරමු. සතුටටපත් වෙන, දිවි ඉසුරු වැඩි දියුණු කරගන්න, තුම් ධර්ම අවබෝධය ලබන්නම හේතු වාසනා වෙන්න, ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපාත් අපේ පවුල්ලලා එවත් මෙලෝ වශයෙන් අපට යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්දවල ලෙඩ දුකක් කර සතුරු උපද්දයක් ආදී මේ කී නොකී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒවයින් අපිව සර්ව ආරක්ෂා කරන්න. තව තවත් මේ දහම් සාකච්ඡා කල්යාණ මිත්‍ර ඇසුර ලබා දෙන්න, ඒවට බාධක තියෙනවා නම් ඒවා දුරු කරලා දෙන්න කියලා අපි දෙවියන්ට පින් අනුමෝදනා කරමු. එයාගෙම අපිට මේ වගේ දහම් කරුණු පෙන්නලා දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලා, විශේෂයෙන් අලව් යනෝමද ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, තව තවත් මේ වගේ දහම් විස්තර කරලා දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා උන්වහන්සේලාටත් පුණ්‍ය අනුමෝදනා කරමු. හැම දෙනාටම තව තවත් දහම ලැබෙන්න, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න, ඒවා විමසන්න, මේ ජීවිතේම එකෙන් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි හැම දෙනාට.
තෙරුවන් සරණයි සියලු දෙනාටම.